දැන් මම දේශනා කරපු ටික තේරුණා. ඒකේ මොනවද ප්‍රශ්න මොන හරි තියෙනවද? නතරවතරක් සතියෙන් එදිනෙදා කටයුතු කරනවා කියන එකකින් අදහස් කළේ
බාහිර දේවල් ගන්න.
ඒක නේ
ඒ නියම ඒ ක්‍රියාවලිය ගැන ඒ මුගදීනේ අපේ මනසට එන මේ අනවශ්‍ය කියලා අපිට අපේ හිතනේ අපි විනාශ කරන්නේ ඒ හිතට නරක සිතිවිලි එන එක පාලනය වෙනවා. මොහොත දැන් හදත්තරේ මේ විදිහට සිතිවිලි නැහැ.
නෑ ඒ විදිහට නෙමෙයි මම අදහස් කරන්නේ.
සීලේ රකින්න කියන එක.
ඒ විදිහට නෙමෙයි මම අදහස් කරන්නේ. මේ සීලයෙන් නිවනම අරමුණු වෙලා තියෙන ඕනෙමදක ඒ ක්‍රියාවලියද සීයෙන් හිතියකල නිවන අරමුණු වෙන්න ඕක. අපිට හම්බ වෙන්නේ ලෝක දෙයක්නේ. ලෝක දෙයක් කරද්දි ලෝකෝත්තර දෙයක් උපදින විදිය නුවණක් අපිට එන්නට ඕන මිසක මේක ලෝක මට්ටමේ රැඳිලා හරියන්නේ නැහැ. දැන් අපි මොනවද මිරිඟුව අපිට හම්බ වෙනවා. අපි ඉතින් දැන් ලෝක දේවල් මුකුත් හිතන්නේ නැහැ. ලෝකී තියෙන කිසිම දෙයක් හිතන්නේ නැහැ. එක එක දේවල් හිතන එක නතර කළා. පිරිසිදු සිහියේ මේ ජලය කියලා බලාගෙන හිටියොත් පේන දෙන්නේ අපි දන්නේ ජලය කියලා බලාගෙන හිටියු. හරිද? ඒ කියන්නේ දැන් අතීතය ගැන හිතුවෙත් නෑ, අනාගතය ගැන හිතුවෙත් නෑ. නොයේක් මේක විතරක හිතන්නේ නෑ මොකද? පිරිසිදු සිහියෙන්, ඒ කියන්නේ හොඳ සිහියෙන් මේ පේන දේ දිහා බලාගෙන ඉන්න හොඳට. හරිද? දැන් පේනවා ජලය මෙහෙම වෙනවා, දඟලනවා මේ වගේ. දැන් මේ යථාර්ථයද? මේ පිරිසිදු බලාගෙන හිටියත් මේ තුල මෝහය නැද්ද? තියෙනවනේ. මේ ජලය නැති තැන මිරිඟුව තියෙන තැන ජලය වගේ පෙනෙන මේ සිද්ධියම මෝහයි නේද? යථාර්ථය පේනවද මේ? දැන් අපි අතීතේ හිතන්නේ නැහැ. ඔබතුමා අතීතේ හිතන්නේ නැහැ වෙලාවට. අනාගතය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කිසිම වර්තමානයක් හිතන්න වර්තමානයක ඉන්නේ. වර්තමානයේ නැද්ද මෝහය මේකේ? ජලය තියෙනවා කියලා හිතුනොත් මේ වර්තමානයේ මෝහය නැද්ද? මේ උපේක්ෂාවේ මෝහය නැද්ද? මිරිඟුව තියෙන තැන ජලයේ හැටියට දකිනවා නම් ඒක සම්මාද? මුත්‍යාව. ඒකමයි මේ. මේ සංඥාව කියන්නේ මිරිඟුව. නැති දෙයක් ඇති හැටියට පෙන්වනවා. අතීතය ගැන නොහිතුවත් අනාගතය ගැන නොහිතුවත් වර්තමානය තුළ මේ සම්මා දිට්ඨිය කියන කාරණාව නැතිනම් සම්මා දිට්ඨියට සිය නැති වෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ රූපෙට සිය නෙමෙයි. වේදනාවට සිය නෙමෙයි යෝනේ. සංකාරට සිය නෙමෙයි යෝනේ. විඥාණයට සිය නෙමෙයි යෝනේ. මේ සංකත ස්කන්ධ ටික සම්මා දිට්ඨියෙන් යුක්තව සියක් ඕනේ. සම්මා දිට්ඨිය කුසලයෙන් සිය කරගන්න සිය ඕනේ. මේ රූපේ ඇත්ත දකින්න සිය ඕනේ. ඒකෙන් පෙන්නේ රූපේ කෙරේ සිය නෙමෙයි. දනුත් අපි රූපේ කෙරේ තමයි සිය පවත්තනේ. දනුත් සිය මේකට සිය යන්නකොට මට ගත්ත හැකද මේ බලන්න බෑ. අපිට වැරදිච්ච තැනක් තියෙනවා ලෝකෙට. ඔක්කොම සිය කියන එක යොමු වෙන්න ඕනේ බුදුහාමර පෙන්වන කායනුපස්සන වේදනුපස්සන කියලා මේ හතරෙන් පෙන්වනකොට අපි හිතන්නේ රූපයට සිය කියලා. මේක පෙන්න්නේ මොකද? රූපේ නිවැරදිව දකින්න සිය. සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිය සම්මා සතියක් ඕනේ. එහෙනම් දැනුත් මේ බලන සිය හරිනේ. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දුමනස්සං. මේ පද ව්‍යංජන ලෙහෙල බලන්න. කායේ කායානුපස්සී විහෙරති කායේ කායano බලන්න. මොකද්ද? ආතාපි සම්පජානෝ. සම්පජාන කියන්නේ මොකද්ද? යා පඤ්ඤා පජානන විචේ පවිච්ඡය සංලක්කන උපලක්කන පච්චුපලක්කන මේ ප්‍රඥාව හඳුනනවා නම් හැටි ඈ එහෙම හයියෙන් කියනකොට තමයි මේක මට කියන්න ඕනේ. එතකොට සම්පජාන කියන එකෙන් කියේ සම්මා දිට්ඨිය. එතකොට ආතප්ප කෙලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිහියෙන් කය කයano බලන්න කොහොමද? කෙලස්තවන වැරැතුව සම්මා දිට්ඨියෙන් යුක්ත වූ සිය මේ සිය රූපය ගැන පතිත වෙන්න ඕන මේ සිය කොහොමද සම්මා වෙලා නෝනේ ඒකෙන් කිව්වේ සම්මා දිට්ඨියද සිය මිසක මේ සතර මහා දත ස්කන්ධයට සිය යොමු කරන කියන එක නෙමෙයි මේ රූපය දිලක් වෙන්න කියන එක නෙමෙයි රූපය ඇත්ත දකින්න සිය එතකොට සිය ගිහිල්ලා තියෙන සම්මා දිට්ඨියන්ව මිසක තේරෙනවද මේ කියන එක තේරෙන්නේ නැහනේ ලෝක කෙනෙක් තමයි ස්කන්ධ ටික රසිය යොමු කරන්නේ. දැනුත් අපි ඒක කරනවා. ලෝකෙ ඔක්කොමලා. අපි මෙච්චර කල් හිතාගින් කායන පසන. රූපෙට තමයි සිය යොමු කරන්නේ කියලා. ඉතින් දැනුත් අපි ඒක කරනවා. එහෙම නෙමෙයි. මේ රූපයේ ඇත්ත ඇති හැටි දකින්න අපිට සිය හම්බ වෙන්න ඕන. ඒකයි මේකට සම්මාදිට්ඨිය කිව්වේ. මේ සම්මාසති කිව්වේ. ඒකයි සිය සම්මාසති මිච්ඡාසති කියලා සිය නම් කරන්නේ. මේ දැක්ම වැරදි දැක්ම අනුව නම් ගියේ මේ සිය මේකට කියන මිච්ඡාසති කියලා. නිවර්දක් මනෝනංගියේ මේ සිය එකට කියන සම්මාසතික. ඉතින් රූපය අනුවනංගියේ මේ සිය රූපසති කියන්න වෙන්නේ. ඇයි ඒක රූපය අනුවන ගිල්ල තින එහෙමන. එහෙම කියන්න බෑ. රූපය කියන්නේ ලෝකෙ දෙයක්. චිත්ත චෛසික රූප කියන්නේ ලෝකෙ දෙයක්. ඔය චිකම දුක්ඛ සත්‍යයි. පරමාර්ථය. ලෝකියත්ත නමුත් මේ සිහිය කියන එක අපි ඒකයි අපි සිහිය කියන එකේ අර්ථය තෝරගන්නේ නැති හින්දා අපි මේ මුලා වෙන්නේ අපි මොන හරි දෙයක් කරන්නේ අපි හිතන්නේ කොහොම හරි කියන් හිටෙනම් හරි එහෙම කියල සම්මා කියන්නේ විහිදියට තෝරිකමයි මට කියන්න තියෙන්නේ සම්මා දිට්ඨියෙන් යුක්ත වූ වීර්යයක් වෙන්නට ඕනේ මේ නිවැරදි දැක්ම ඇති කරගන්න උත්සාහවත් වෙන්නට ඕනේ නිවැරදි දැක්ම ඇති කරගන්නම සිහියක් යොදන්නට ඕනේ නිවැරදි දැක්ම ඇති කරගන්නටම උත්සාහයක් යොදන්නට ඕනේ එතකොට තමයි මේ සම්මා සති සම්මා වායාම කියන කාරණාව වෙන. ඒකයි මහණෙනි නුඹලට සපරිවාර කොට සප්තත්ව කොට සම්මා සමාධිය දේශනා කරමු. මහණෙනි සම්මා සමාධිය පිරිවර සහිතයි ප්‍රත්‍ය සහිතයි කියනවා. සම්මා සමාධියට කමඨහන කියනවා නුඹලට. මොකද්ද සම්මා සමාධියට හේතුව? මහණෙනි සම්මා සමාධියට පිරිවර මොකද්ද? සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති මහණෙනි මෙන්න මේ ටිකයි සම්මා සමාධියට පිළිවෙල හිත සමාධි කරන්න කියලා අපිට කරන්න තියෙන්නේ අර ටිකේ ඉන්න එක ඒ ටික තමයි මම ඔය කිව්වේ ඉතින් සීලය සීල ඇතිවීමත් නැතිවීමත් සීලය නැති වෙන හැටි නැති කරන හැටි දන්න එකමයි මගේ සම්මා දිට්ඨි මේ සම්මා දිට්ඨි මම තව පැත්තකින් මේ පෙන්වන්නේ මේ ලෝකේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගක් කියන හතර තාපැත්තකින් පෙන්වන්නේ යම් දුස්සීල බවක් තිබුණා නම් මේ මොකද්ද දුක් සමුදය ප්‍රතිඵලය මොකද්ද දුක දැන් සිල්වත් බවක් තිබුණා මොකද්ද මේ මාර්ගය ප්‍රතිඵලය නිවන මම මේ පෙන්නේ දුකයි දුක ඇති බවයි නැති බවයි නැති කරන මගයි දෙක ඔගොල්ලෝ නොදන්නවා වුණාට සීලය කියලා දැනගත්තට මේ තියෙන මෙතන මේක මේ ටික දැනගත් මේ ටික දන්න බව මේකයි ඒ වචන ඕනේ මේක ඕන තොටුපළකින් එන්න පුළුවන් කියලා කිව්ව එකයි සීලය සීලය ඇතිවීමත් නැතිවීමත් දැකලා සීලය නැති කරන ප්‍රතිපදාව නැති සීලය නැති කරන හේතුව නැති කරන ප්‍රතිපදාව කියලා දැනගත්තාම මෙහෙමයි කරන්න ඕනේ කියලා එපමණක ඔයගොල්ලෝ සම්මාදිට්ඨි ඔය දැක්ම සම්මාදිට්ඨි ඊට පස්සේ ඒ සීලය රකින්න ඕනේ කියලා මේ උත්සාහය ඒකද ඔයගොල්ලන්ට කියන සම්මා වායා ඒ තමයි ඔයගොල්ලන්ට දීයකට කියන සම්මා සතුතිය එතකොට මේ සීලය පොල් ගන්නවා කියලා කොහොම හරි තැනකින් නෙමෙයි රැකෙන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ අද පොල් ගන්නවා කියලා තැන පොල් ගන්නවා කියන මේ ටිකේ මෝහය තියෙනවා එහෙමනම්.
ඉතින් සාමාන්‍යයෙන් පිට අලෝභ ආදේශව සීලය රැකගෙන යන නැතුව නම් කමෝකෝන් ඇති පිටිය.
ඒ නිසා තමයි මේ සීලය කියන එකේදී මේ ශාසනයෙන් බැහැර එකේදී ඒ සිල්පදේ රැකපමනකිනුත් ලෝභ දේශ දෙක නොතිබුණා. එක මොහය තිබුණා මේ සීලේ වටිනාකම කියන එක අරගෙන දුන්නේ මම නොකිය ලෝභ දේශ මොහකින් තුනම නැති වෙන්න ඕන කියන එක මේක ආර්ය සීලයක් උනේ ඒ නිසා මේක ආර්ය වෙන්නේ නැහැ මොහය තියෙනවා ලෝභ දේශ දෙක විතරක් නැති වෙලා මොහය හෝ මේ තුල තියෙනවා නම් මේක ආර්ය සීලයක් වෙන්නේ නැහැ තේරුණාද මම කියන්නේ මෙන්න මේ වගේ ඉතාම ගැඹුරු පරාසයකට එන්න ඕනේ මේ කරුණ එහෙම නැතුව මේ පුද්ගල භාවයේ දුර වෙන්නේ එක කරුණක් අපි මතක තබා ගන්න මේ දහම ඉගෙන ගැනීමෙන් දැන ගැනීමෙන් ඒ දහම ඉගෙනගත් දැනගත් තව පුද්ගලයෙක් නිර්මාණය වෙන්න බෑ මේ දහම නිසා පුද්ගල භාවය දුර වෙන්නට ඕනේ මේ සීලය රකින්න තව කෙනෙක් නිර්මාණ වෙන්නට බෑ. මේ සීලය රැකීමෙන් ඒ පුද්ගල භාවය අතහැරෙනවා. ධම්ම වෙන්න ඕනේ ජීවිතේ. ජීවිතේ කියලා ධම්ම මුහුතනක් හම්බ වෙන්න ඕනේ මිසක තව පුද්ගලයෙක්ගේ ධම්මක් හම්බ වෙන්න බෑ. ඒ වගේ දෙනකොට මේක එන්න ඕනේ. එහෙම නැතිනම් මේක තේරුමක් නැහැ. ඉගෙනුමක් නැහැ. දුක කියන එකයි මේ එහෙම පුද්ගල භාවය පවතිනවා කියලා කියන දුක පවතිනවා. පුද්ගලයෙකුට වෙන්න තියෙන දුක ඔක්කොම විඳින්න වෙනවා. පුද්ගලයෙක් ඉපදෙනවා නම් ලෙඩ වෙනවා නම් මහලු වෙනවා නම් මැරෙනවා නම් මේ යම්තා පුද්ගලයෙකුට වෙන දුකක් තියෙනම් මේ ඔක්කොම දුක් ටික විඳින්න වෙනවා. අනාත්ම ධර්මතාවයක් ඇති වුණොත් ඒ ධර්මතාවයට නෑ ජාති ජරා මරණ ශෝක පරිදේව කියන ධර්මතාවය. සමා දහමක් වෙන්න ඕනේ, ධර්මයක් වෙන්න ඕනේ. පුද්ගල භාවය සම්පූර්ණ අතහැරෙන්න ඕනේ. මේක ඒකයි. උගර තියෙන දේ තමයි අනාත්ම. නාත්තු තමගෙන මේ අනාත්ම වෙන්නවා.
අවශ්‍යතාවය නැත්නම් දැන් නොයෝගී දැන් අපිට අපේ මරණය සුණාම ඉතාල ගන්න දැන් දේශුක්ක් වෙන්නේ නැහැ. හේතුව වශයෙන් කියන බලන ඊළඟ දෙයක් හොරකම් කරනවා නම් ලෝභයක් කියලා එහෙම හිතනවා.
එහෙම නෙමෙයි මං කියන්නේ. ඒ ඔබතුමී කියන්නේ ඔබ කියන එක හරි. නමුත් මං කියන්නේ මෙහෙමයි. ඔව් හරි. දැන් අපි දන්නවා ඉගෙන ගත්තා මේ සිල්පදයේ සීලය රැකුණනන් රැකුණේ ලෝභ දේශ මොහ නැති සිතකින්මයි. කොයි වෙලාවක හරි ලෝභ දේශ මොහ සිතක් ඇති වුණොත්මයි සිල්පදේ කැඩෙන්නේ. දැන් ලෝභ දේශ මොහ උපදින්නේ නැතිවි විදිහට අලෝභදේශ අමෝහ සිත්ම විතරක් උපදින විදිහට හුරු කරනවා. හුරු කරන්න පුළුවන් මේක. අපි යම් පැත්තක් නිතරම හුරු කළාම නිතරම උපදින ගන්නේ ඒ පැත්ත. එහෙම නුවණකින් තමයි සිල් රකින්න තමයි බුදු ගුණ හිතනවා. අසුබේ හිතනවා. මරණේ හිතනවා. මෛත්‍රී හිතනවා. මේ ටික කළාට දර්ශනය බොහොම ගැඹුරුයි මෙයාට. ඒක නිවන කියලා රොම් පවතිනවා. මේ කරන ටිකෙන් පණවන්න බෑ. මේක සමතද විපස්සනාද කියලා. ඒ කියන්නේ මේ ලෞකිකද ලෝකෝත්තරද කියලා. සම්මා දිට්ඨිය මතයි මේ කාරණාව තියෙන්නේ. ඒ කියන්නේ සම්මා දිට්ඨිය යුක්ත නිවන කෙලවර කොට ඇති කෙනෙකුට බුදු ගුණ හිතන්න පුළුවන්. එහෙම දැර්සනයක් නැති කෙනෙකුට බුදු ගුණ හිතන්න පුළුවන්. අසුභයත් හිතන්න පුළුවන්. ඒකයි පෙන්වන්නේ මේ හතරට පෙන්වන මොකද්ද? බුද්ධානුස්සති මෙත්තාච අසුභම් මරණසති ඉතිම චතුරාර්යක භික්ඛු භාවේ සීලව. සිල්වත ආරක්ෂාව පිණිස මේ හතර කරනවා නිතරම. ඈ භික්ඛු භාවේ සීලව. කැසිල භික්ෂුව ආරක්ෂාව පිණිස කරනවා. ඕකෙන් අපි හිතාගෙන ඉන්නේ මේ හතර නිතරම හිතනවා නම් අමුනුස්සය එහෙම එන්නේ නැහැ. යක්කු ගහන්නේ නැහැ. ඈ එහෙම නෙමෙයි ආරක්ෂාව කිව්වේ. අනාරක්ෂිතයි කියන්නේ අකුසල ධර්ම වල සතර පායට වැටෙනවා නම් ඒ වැටිල්ලෙන් බේර ගන්නවා අපිව. අකුසල ධර්ම වීම නිසා හිරේ විලංගු වැටිලා නිඳා අපහාස ඇවිල්ලා ගුටිබට කන්න වෙනවා නම් අද ඒ අකුසලේ උනේ නැත්තම් මේ දේ වෙන්නේ නැහැ. එහෙම අකුසලයක් ඇති වෙන්න නොදී රකින්නවා අපිව. මේ හතර කරන කෙනා තේරෙනවද? ඔන්න ওই විදිහට ඉරියව් පවත්වනකොට මේ සිල්ල රැක ගන්න දන්නවා. ඔය විදිහට කාලයක් නිතරම හැම වෙලාවෙම එකකමට නකුණත් ඇති හතරම නැති හිත හිතා ඉන්නකෝ මොකක් වෙයිද කියලා. නිදි දුරු ඕකට දැන් අමතරව නිදි දුරු කරනවා. ගොඩාක් නිදා ගන්න නැහැ. මොකද මේ දැන් හුරු කරන එකක් තියෙනවනේ යාට. මොකද? දන්නවා නිතරම ලෝභ දේශ මොහ සිත් ඇසුරු නොකොට ඒක පිරෙන්න හද ඇරලා අලෝභ අධ්‍යස මොහ කියන දේම නිතරම මතක් වෙන විදිහට හුරු කරලා තියන්න පුළුවන්. එතකොට දැන් අපිට එක එක දේවල් සිහි වෙන්නේ ඔය වගේ කුසල ධර්මයන්ම සිහි වෙන මට්ටමක් එනවා. ඉතින් මේක හිතලා මේ විදිහට හුරු කළාම හුරු වෙනද සතිපට්ඨාන කියන්නේ ඒකයි. සිහිය පිහිටුන එක වඩන්න පුළුවන්. වඩනකොට වැඩෙනවා. මෙහෙම වෙච්ච දවසක් තියෙනවා කාම සංගත සංඥා මනසිකාරයම දුරු වෙන. එදාට මේ ආවර්ණීය ධර්ම දුරු වෙලා ඒ කුසල් සිත් මොකදින ගත්තා ගන්නකොට නීවරණ ධර්මම දුරු වෙනවා. දුර්වේච දවසට හිත සමාධි වෙනවා. හිත සමාධි වෙනකොට මේ දුක නේද මේ කතා කරපු දෙයක් නැත්ද වෙනවා. සීලය කියන කිව්වනම් මේ සීලය කිව්වේ සැප නේද නිවන නේද? දුසිල්ලකම කියලා කිව්වනම් මේ දුක නේද? මොකක් නිසාද? යම් දුස්සීලකමක් තියෙනවා නම් මෙලෝවිව පරලෝවිව යම් දුකක් තියෙනවා නම් මේකට මඟ නේද? දුකයි දුක්ඛ සමුදය දෙක ඕකෙම ඕගලන්ට පේනවා. එයා සිල්වත්කමක් තියෙනවා නම් මේ දුකේ දුකේ නැතිකමත් ඒකට මඟක් නේද මේ? ඈ මේ කරුණිකම් පේනවා. ඒක සමාධි දවසට ඕක මම කෙටි කළා මම ගත්ත ඊතා පුළුල් පරාසයකින්. ජාති විදුක්ඛ ජරා විදුක්ඛ කියලා මේ දුක් ටිකම ඕගලන්ට දුක හැදිලා තියෙනවා. දුස්සීල කෙනාම භවයෙන් භවයට යනවායි කියලා පේනවා. ඈ ඒ දුස්සීලකම ඕගලන්ට දකින්න පුළුවන් රාග සිත, මෝහ දේශ සිත, මෝහ සිත කියන මට්ටමට එනකම දුස්සීලකමට හේතු ටික දකින්න ඕගොල්ලෝ. එහෙනම් මේ හේතු ටික ඇතිතත් මේ දුස්සීලකම නැති වෙලා නැහැ. ඒ කියන්නේ එයා පණවන්නේ නැහැ රාග දේශ මොහ කියන හේතු ටික තියෙන තාක්ම සිල්වත් කියලා පණවන්න බෑ කියන තැනට එනවා. ඇයි මේ හේතු තියෙනවා නම් අද මේ ටික නොකලත් හෙට දවසේ දැරි මේ ටික කරන්න පුළුවන්කම නැති වෙලා නැද්ද? රාග දේශ මොහ කෙරෙහි සහිතව දුරුුනේ නැත්තම් නේ? ඒක ප්‍රථම ධ්‍යානෙට එනකම් නැත්නම් සමාධිය කියන තැනට එනකම් මේ කාරණාව පේනවා. ඔය ටිකින් ඕගොල්ලන්ට පේනවා අර න්‍යාය එනවා. අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති කුසලංච පජානාති කුසල මූලංච පජානාති අයං උචිත වික සම්මාදිට්ඨික දහම්පර්යාය ඕගොල්ලන්ට හම්බ වෙනවා. මේ කිව්වේ බුදුරජාණන් වහන්සේ මේක නේද? මේ අපි කළා තියෙන්නේ අකුසලයක් දැන අකුසල මූලයක් දැන කුසලයක් දැන කුසල මූලයක් දැන මේ අකුසලේ දුරු කළ කුසලයේ උපදින තැන ස්ථාවර කරගන්න නේද මේ අපි ගිහිල්ලා තියෙන්නේ? උන්ට ඒ ටිකත් තියෙන්නේ. අල්තිනා නේද සම්මාදිට්ඨි සූත්‍රයේ පෙන්නන අකුසලංච පජානති අකුසල මූලංච පජානති කියලා? එයා මේ කකුසලේ දනින නම් අකුසල මූලයේ දනින නම් කුසලයේ දනින නම් කුසල මූලයේ දනින හැතම සම්මාදිට්ඨි වෙයි. මමය මගේ යන මානය නැස මම වෙමි යන හැඟීම හා මානය නැසල මේ ජීවිතයේම දුක් කෙලවර කරනවා.
සම්මා
සතිය වෙනකොට දැන් ඒක සම්මා සතිය සම්මා වුණේ සම්මාදිට්ඨිය නිසායි. මේ ගමන යනකොට ලෝභ දේශ මොහ අකුසල ධර්මිය නූපදීවා නූපදින විදිහට මේ කටයුත්ත කරන්න ඕනේ කියන අදහසක් තියෙනවනේ මේක මෙයාගේ සම්මාදිට්ඨිය. කරන ක්‍රියාව මතට නෙමෙයි මේ සිද්ධිය තියෙන්නේ. දැන් ලෝභ දේශ මොහ අකුසල ධර්මෙන් නැතු කුසල මානසිකාරයක හිත තබාගෙන හිත රැකගෙන ගමන යනවා. බුදුගුණ හිත හිත යනවා කියන්නේ දැන් මේ සම්මා සතිය මේක කරන්නේ. මේ කරන ඉරියව්වේ ලෝභ දේශ මොහ ඇති වුණොත් දුක් විපාක ඇති කරන මේ සීලය කැඩෙනවා කියලා දන්නවා. ලෝභ දේශ මොහ නැති වෙන විදිහට කටයුතු කළොත් ඒ තුලින් කුසල ධර්මයක් සිද්ධ වෙනවා, ඒ තුලින් යහපතක් ඇති වෙනවා කියලා දන්නවා. අකුසල ධර්ම දුරු කළා කුසල ධර්ම කරන මේ ක්‍රියාවට 100න් ඉන්න ඕනේ. 100 කියන එක එතනින් වැඩෙනවා මිසක මේ කරන ක්‍රියාව තුල පදනම් වෙලා නැහැ. මේ කරන කේ ඇත්ත දකින්න කියන එකක් හෝ වැරදියක් දකින්න කියන එක. තේරෙනවා මේ කියන්නේ. මෙහි මිදෙන්න බෑ. යන එන ඇවිදින ගතේ චිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ සම්පජානකාරී හොති. බුදුජන පොඳ උපමාවක් වෙන අපි නම් කියමු. කිසි පුරුෂෙක් උඩත් යතු කටත් කටු යටක් කටු ඉස්සරහනුත් කටු පිටපසෙන් කටු දෙපැත්තෙන් කටු තියෙන වනයකට එළඹුණොත් බොහෝම පරිස්සමෙන් අඩිය තියන්නේ කියලායි කටු වෙනෙන්න එපා කියලා. කටු නොවැනේවා කියලා. හරිද? දැන් අඩිය තියෙන ක්‍රමයේ වැරද්දද දෝෂේ? දැන් දැන් කටු වෙනෙන්න නැති වෙන්නද මේක තියෙන්නේ නේද? ඒක එතකොට දැන් අපිට ඕනකම තියෙන්නේ යන්න ඕනේ. කටු වෙන ගන්න නැති වෙන්න ඕනිකම තියෙන්නේ නේද? යෑමේද දෝෂේ තියෙන්නේ කටු වෙන ගන්න විදිහට යෑමේද දෝෂේ තියෙන්නේ? කටු වෙන ගන්න විදිහට යෑමේ දෝෂෙ මිසක යනවා කියන ක්‍රියාව තුළ දෝෂයක් තියෙනවද? නැහැ. යනවා කියන ක්‍රියාව හරියට නොදැක්ක එකද දෝෂේ තියෙන්නේ දැන්? කටු වෙන ගන්න එකේද දෝෂේ තියෙන්නේ? කටු වෙන ගන්න එකේ දෝෂේ තියෙන්නේ? කටු වෙන ගන්න නැතුව යන්නේ කොහොමද කියලා බලලා ඉගෙන ගන්නකො. වැඩ කටයුතු කරනකොට කටු වෙනගෙන වැඩ කරන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ආර්ය විනේ රූපය කටු, සද්දය කටු, ගන්ධය කටු, රසය කටු, ස්පර්ශය කටු. මේ කටු වෙන ගන්න එපා. යන්න. බොහොම පරිස්සමෙන් දකින්නේ රාග දේශ මොහ ඇති නොවන විදිහට යන සිද්ධියේ ගැන නෙමෙයි මේ දෝෂේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. මේ යෑම කරනකොට දකින් අහන දේ තුල රාග දේශ මොහ ඇති වෙනව නම් දැන් යන්න කොහොමද කටු වෙනගෙන? එහෙනම් මේ යන එකේ නෙමෙයි දෝෂේ කටු වෙනගන්න විදිහට යන එකේ දෝෂේ තියෙන්නේ. සද්දයක් ඇහෙනකොට නිමිති වශයෙන් ගන්නවා, අනු නිමිති වශයෙන් අරගෙන කටු වෙන ගන්නවා. ගන්ධ සුවඳ ලබනකොට රස විඳිනකොට මේ යන කටයුතු කරනකොට ආයතන පහෙන්ම අසංවරව යනවා නම් මේ කටු වෙනගෙන යනවා. ඉතින් අපිට අපි කරන්න ඕනේ සිහිය කියන එක කරුණු දෙකක් සම්මා සතිය මේ සම්මා සතිය දෙකට බෙදෙනවා සිහිය දෙකට බෙදෙනවා අපිලාපන සිහිය හා උපගන්හන ලක්කන සිහිය කියලා සිහිය දෙකට බෙදෙනවා අපිලාපන සිහිය කියලා කියෙ මොකේදද පිලාපන කියන්නේ පාවෙන අරමුණෙන් අරමුණට ඔහේ හිත හිත යනවා ලබු කබල් ගහගෙන යන්නේ උඩ ඔය වගේ උඩින් යනවා එහෙම යන්න නොදී හිත රැක ගන්න බව සිහිය උපගන්නන ලක්කන සිහිය සිහි කරලා දෙනවා මේක කුසල්‍ය මේක අකුසල්‍ය මේක හොඳය මේක නරකය කියලා හොඳ දේ ගත යුතුයි නරක දේ අතහරින්නේ කියලා යහපත සිහි කරවල දෙන්න සිහියක් ඕන මේකට කියනවා උපගන්නන ලක්කන සිහිය කියලා අපිලාපන සිහියෙන් සමතේ වැඩෙනවා උපගන්නන සිහියෙන් විදර්ශනා වැඩෙනවා මේ සිහිය සමති දර්ශනකෙන් දෙපැත්තටම අනුග්‍රහ දක්වනවා දෙකම සම්මා මේ වෙනතුන්ට පුළුවන් යන එන කටයුතු කරන්ද සමතකමට හනකට හිත තබලත් කටු වෙන ගන්න නැතුව ඉන්න පුළුවන් විදර්ශනාවට හිත තබලත් කටු වෙන ගන්න නැතුව ඉන්න පුළුවන් මේ ආයුධ දෙකෙන් කුමන හෝ ආයුධයක් කුමන හෝ ඇඳුමක් දරාගෙන මේ වෙන ගන්න නැතුව ඉන්න පුළුවන් එහෙම නැතුව ඒකේ යද්දි මෙහෙමමයි කරන්න ඕනේ කියලා එකක් නෑ එක එක චරිත නානත්වයේ මත බොහෝ අපි කියමුකෝ දැන් ඕකට යනකොට යනවා කියන එක විතරම නම් තියෙන්නේ ලෝකෙ ඔක්කොම මිදෙන්නේ දින ඔච්චරයි එහෙම නෑ චරිත නානත්වයක් තියෙනවා කමඨන් 1000ක් ප්‍රිය ගණනක් තියෙනවා ඕනම කෙනෙකුට මේ ක්‍රියාව කරන්න පුළුවන් එක එක්කෙනාට උරුත්තු දෙන්න තැනි අපි නිකමට කියමු ඒ කරන එකටම නම් තියෙන්නේ ඈ මුළු ලෝකෙම ඉන්න ඔක්කොටම එහෙමද එහෙමනම් බ්‍රහ්මයට එහෙම නිවන් දකින්න බෑ මේ වගේ කයක් නැහැ යෑමක් එමක් නැහැ ඈ නමුත් ඒ විතරකුත් නෙමෙයි අපි කමු දැන් අතපය අතරම නැති කෙනෙක් ඉන්නවා යන්නේ නැති වුණොත් කමටහන නැහැ ඒ දැන් යන්නේ කියලා තිය බලන්න දෙන්නේ යන්නේ නැති වුණොත් ඔයගලන්ට කමටහන නැහැ ඇවිදින්න බැරි වුණොත් එහෙම කමටහන නැති වෙනවා ඇයි ඒක නැත්නම් මම කියන එක තේරෙනවනේ ඒ නිසා ඒ ඉරියව්ව මත නෙමෙයි අපේ මහත්වයේ තීරණය වෙන්නේ ඉරියව්ව පරිහරණය කරන මානසික මට්ටම මත යමක් නුවණින් කරනවා මොඩකමින් කරනවා කියලා කරුණක් නැහැ ලෝකේ. කරන ක්‍රියාවට නුවණ යෙදුනොත් මේක නුවණින් කරනවා කියනවා. කරන ක්‍රියාවට මොඩකම යෙදුනොත් මොඩකමට කරනවා කියනවා. කරන දේ මත නුවණ හා අනුනකම යෙදීම මත ක්‍රියාව තීරණය කළාම ඉතින් ක්‍රියාව තුළ ලෝභ ද්වේෂ තියෙන්නේ නැහැ. එහෙම වෙන්නේ නැහැ. එතකොට සම්මාදිට මේ ක්‍රියාව කියන්නේ අපි යම් අත උසනවා කියන මේ ක්‍රියාව තුළ ලෝභ දේස මොහ නැහැ. මේ ක්‍රියා මාත්‍රය. ඒ කරන ක්‍රියාව නිසා ඇති වෙන ප්‍රතිඵලයට අපි ඇලෙන්න ගැටෙන්න පුළුවන්. ඒ සඳහායි අපිට නුවණ තියෙනවා. එතකොට සම්මා සතිය කියලා හැම වෙලාවෙම හඳුන්වන්න වෙන්නේ සම්මා දිට්ඨිය අනුව යන්නේ. සම්මා දිට්ඨිය කියලා කිව්වෙ මොකද්ද? උන උතනයි අපිට ඕන වෙන්නේ. ලාමක අකුසල ධර්ම කියලා කියන්නේ දුක්ඛ සමුදය. ලෝභ දේශ මොහ ඇතිතන ලෝභ දේශ මොහ කියන්නේ දුක ඇති කරන හේතුව. ඒ ලෝභ දේශ මොහ තිබුණොත් අපි මෙතනම ගමුකෝ. මාතු ජරා මරණ ශෝක පරිදේ දුක් නැති කරන්න බෑ. මේ සියලුම දුකක් තියෙනවා නම් මේ කෙලෙස් ඒ දුකට හේතුව. මේ කෙලෙස් ස්වභාවය අධිකාත් නැවත උපදින නැවත උපනොත් මේ තාක් දුක නැති වෙලා නෑ නේද? ලෝභ දේශ මොහ නැති වුණොත් දුක නැති වෙනවා. එහෙනම් මේ දුක නැති කරන ලෝභ දේශ මොහ නැති කරන්න ඕනේ නේද? දුක දැක්ක, දුක ඇතිවීම දැක්ක, දුක නැතිවීම දැක්ක, නැති කරනම හැටි දැක්ක. මේ ධර්මයේ නැතිවීම, මේ ධර්මයේ නැති නැතිව දැක්ක. දැකලා ලෝභ දේශ මොහ ඇති වෙන විදිහට, ඇති නොවන විදිහට දහම හිත හිත ගියොත් කඩේ ඕගොල්ලෝ සම්මාදිට්ඨියෙන් යුක්ත සිහියක නෙමෙයි යන්නේ. සම්මාදිට්ඨිය නැද්ද මේ මනසේ? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න දහමක් මෙනෙහි කරමින් නෙමෙයි ඕගොල්ලෝ මේ කඩේ යන්නේ. දුක නැති කරන ප්‍රතිපදාවක හැසිරෙමින් නෙමෙයි මේක කරන්නේ. එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි කියලා පනවන්න පුළුවන්. එතකොට ඒ රැකීම කියලා කිව්වේ, ඒ සීලය රැකීම කියලා කිව්වේ ජරා මරණ දුකේ දුක නැති කරන මාවත නෙමෙයිද? සීලය රැක්කහම ජරා මරණ දුක නැති කරන මාවතනේ. ඉතින් ඔයිට උඩ යමක් ඕනේද අපිට? සම්මාදිට්ඨි. අපි එකක් මතක තබා ගන්න, මොනවා හරි දෙයක් කරන්න එපා. මේ කරන්න හදන්නේ මොකද්ද කියන ප්‍රශ්නේ මුලට මතක තබා ගන්න. ආපහු මේක ඇවිල්ලා ඊට පස්සේ ඒක තුල ඇලෙන්න එපා. අපි හැම කෙනෙක්ම ඉපදීම, ජරාව, මරණ, ශෝක පරිදය, දුක් දුම්නස් මේ සසර දුකයි නේද? මේ දුක නැති කරන්නේ කොහොමද කියන මේ ප්‍රශ්නෙට උත්තර හොයාගෙන ආපු අය. මේ ප්‍රශ්නේ විසඳනවා නම් ආය සීලය කියන්නේ ඔහොම එකක් නෙමෙයි, සමාධිය කියන්නේ ඔහොම එකක් නෙමෙයි, සමාධිය කියන්නේ මෙහෙමමයි වෙන්න ඕනේ, සීහිය කියන්නේ මෙන්න මේ විදිහටම හසුරන්න ඕනේ, ඔය තුල උපාදාන වෙන්න එපා, සීලබ්බුදු උපාදානය ඔකත් ආය. ඔතනින් හැරෙන්න එපා. ඔය ඔව්වේ ඕක හරි ගියත්, ඕක වැරදුනත් ඔතන නෙමෙයි අපි බලාගෙන ආපු තැන. අපි අපිට ඕනේ තැන හරියටම කය මෙහෙමනම් ඒකටම සීහිය තබාගෙන යන්න ඕනේ. ඔහොම නොගියොත් වැරදි. එහෙනම් මෙහෙමම යන කෙනයි හරි කියලා මෙතනින් අපි තර්ක කරන්නේ අපිට මුල අමතක වෙලා කියලා මම කියන්නේ. අපි ආවන යම් ප්‍රශ්නයක් බලාගෙන ඒ ප්‍රශ්නෙට උත්තර හම්බ වෙනවද කියලා බලන්න මේ ටික කියෙන්නේ. මේ විදිහට සීය පාවිච්චි කරනකොට මේ ප්‍රශ්නේ නේද? මේ විදිහට මේ සීය පාවිච්චි කරන මේ ප්‍රශ්නේ එන්නේ නැද්ද? එතන යෝනේ. එහෙම ඒ ටික අමතක වුණොත් ඊට පස්සේ ආපු එකේ තර්ක අපි. ඊට පස්සේ සමග ප්‍රතිපදාවක් නැ, අනිත් කෙනාගේ එක වැරදි, ඕක හරියන්නේ, ඕක කොහොම නෙමෙයි වෙන්නේ මෙහෙම, මේ ටික මෙහෙම යෙදෙන්නේ නැහැ. ඒ ගවේෂණය කරන එක ඇතුළු. නමුත් හැමදෙනා මෙතෙන්ට එන හැමෝගෙම නිෂ්ඨාව අතන තිබුණා නම් ඔය ප්‍රශ්නයක් නැහැ. සාමිච්ච පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ. ඒකේ විචුණන්සලට මේ ගිහි අයට. අද එහෙම නොවුණේ ඇයි මේ ප්‍රතිපදාව? ඈ 10 දෙනෙක් ගත්තු තර්ක 10ක් එකතු වුණොත් ගහගන්නේ නැති ටික විතරයි. ඇයි? ඔය ඔය සිහිය තියෙන එක වැරදි. නෑ නෑ මහත්තයෝ මේක මෙහෙම නෑ නෑ ඔහොම වෙන්නේ කොහොමද කිව්වා මෙහෙම කියලා එයි මෙහෙම වෙන්නේ. අදාළ කාරණාවක් කියන තැන අපේ මනස නෑ. අන්තිමට බලනකොට හතර දෙනාටම නැත්නම් ඒ ඔක්කොටම තැන වැරදිලා මුලාමත කියනවා. මොකටද මේ ආවේ කියලා. දුක නැති කරන්න කියලා ගත්ත එක ඊට පස්සේ දුක ඇති කරගන්න හේතුවක් කරගෙන මේ. ඒ කියන්නේ පහුර කරට අරගෙන දැන්. පහුර පෙන්වෙ ඉතර වෙන්න මිසක කර තියාගෙන යන්න නෙමෙයිනේ. දැන් මේක කර කරේ කියන්නේ දෙක කර දෙපැත්ත මාරු කර කර කරේ බිම තියන්නෙම නැති විදියට. එතකොට ඒක උපදාන වෙලා මහයේ නුඹලට මම මේ දහම පහුර කොට උපමා කළා කියන්නේ. ඊතර වෙන්න මිසක කර තියාගෙන යන්න නෙමෙයි කියන වචන දේශනා කරන්න උනේම ඔය නිසා. ඒක උපදාන කරගෙන ඒ තුල තර්ක කරන නිසා ලෝකෙට මෙහෙම නැති වුණත් අපි මේ දහම දැනගත්තත් මහත්වේ මේ තරම් මේ ශාසනයේ ප්‍රශ්න හිටින්නේ නැහැ. අද එක දෙනක ධර්ම දේශනා කරන කෙනා ශ්‍රාවකයෝ එතෙන්ට පෞද්ගලිකව කොටු වෙනවා. ඒ හාමුදුරුවෝ තනියම අනිත් හාමුදුරුවෝ කියන එකට ඒ හාමුදුරුවෝ කැමති නැහැ. ඒ දායකයෝ මේතන දායකයෝ එතෙන්ට යනවට කැමති නැහැ. ඒ දායකයෝ අපේ හාමුදුරුවෝ එතෙන්ට යනවට කැමති නැහැ. අපේ හාමුදුරුවෝ හරියට බල කියනවා. අරහම්දුර බණ කියන වැඩ මෙහෙම සාසනයක් තියෙනවද? ඇයි මෙහෙම වෙන්නේ? පෞද්ගලික ධර්ම දේශනා නිසා. මම කියන්නේ මේ පින්වතුන්ට මේ ස්වාමීන්වහන්සේ හොඳයි කියලා තීරණය කරන්න එපා. දහම ගන්න. දහම හොයන්න. එහෙම වුණා නම් මේ සාසනෙට මෙහෙම වෙන්නේ නැහැ. ඒකමයි සමග ප්‍රතිපදාව කියලා කියන්නේ. අද තියෙන්නේ පෞද්ගලික දේශනා ගොඩක්. ඒ නිසායි ශ්‍රාවකියෝ දේශකයන් වහන්සේලා ගෙන්වීම කණ්ඩායම් ගහන්නේ කියලා මම කියන්නේ. කවුරු කතා කරන එක ලෝක යථාර්ථය නම් ස්වභාව දහම නම් එහෙම වෙන්නේ නැහැ. දේශකයන් වහන්සේ දක්ෂ වෙන්න ඕනේ දහම පෙන්වන්න. දහම පෙන්වන්න නැතුව පෞද්ගලික දේ පෙන්වුවොත් මේගොල්ලෝ කොටු වෙනවා කියන එක වෙන එක වළක්වන්න බෑ. ඇයි හිතන්න හැකියාව නැති වෙන නිසා. ඉතින් අපි දක්ෂ වෙන්න ඕනේ දහම කියන එක තුලවත් උපදාන නොවන විදිහේ යථාර්ථයක් අනුව සිහි කරගන්න. පෙන්වන්න. එහෙම නැති වුණොත් අපි ඔක්කොම මේක තුල ගිලෙනවා කියලා අපිවත් දන්නේ නැති වෙයි. නේද? ඉතින් ওই ප්‍රශ්නේ එන්නේ නැහැ අපිට මේ යථා ස්වභාවයම සිහි කරගෙන මතක් කරන එකම දේ තමයි දහමට හැමෝම අවංකවම පැමිණෙන ටික දවසක් යනකොට ආයම කරද කියලා මතකන. හරියට මේ මනුස්ස ලෝකෙට ආවා වගේ අපි. සතර අපාය දුක් ඉඳලා විඳලා එනවා මෙතෙන්ට. ආවට පස්සේ මතක නැහැ මොකද. ඉතින් එහෙම දෙයක් නැහැ කියලා හිතාගෙන ආපහු එතෙන්ට යන්න තමයි කටයුතු කරන්නේ. එහෙමනේ සතර අපාය ගෙදර වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ගෙදරින් කොහට හරි ගාල්ලට හරි කොහට හරි කවුමකට හරි ගියොත් ගෙදර එන්න හරි හදිස්සි. බස් වලට එකවත් කොහෙවත් ඉන්න හැම එච්චර කැමතිද? ආම බස් එකක් ආවේ නැහැ නේ කියලා හරි ඉක්මස්. ඒ වගේ ටිකකටවත් පෙර කර්මයකට බේරිලා අපායෙන් මිදලා මිනිසෙක් හරි දෙවියෙක් හරි වුණොත් අපායට යන්න හරි හදිස්සි. ඉක්මනට පුළුවන් තරම් කාකුසල කාමර සිද්ධ කරගන්නවා. වර්ධින්ද එහෙම දෙන්නේ නැහැ. ඉතින් මේ පුතජන ලෝකේ සතර අපාය ගෙදර වගේ කියලා දෙන්නේ. ඒක මොනවද දැන් කිව්වේ? ඉතින් ඒ වගේ අපිට දැන් ඊගාවට දහමට ඔය මෝඩකමයි අපි පවත්න්නේ ආපු කරුණා මතක වෙනවා. ඒක මොනවද දැන් කිව්වේ? ඉතින් ඒ වගේ අපිට දැන් ඊගාවට දහමට ඔය මෝඩකමයි අපි පවත්න්නේ ආපු කරුණා මතක වෙනවා. ඒ හින්දා ඉස්සර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉන්නකොට නම් අපිට වැරදුනහම මෝග පුරුෂයා කියලා බැනලවත් හරි දෙය කියලා දිග හදයි. අද දවසේදී අපේ වට පිටාවේ අපිට පේන්න ඒබඳු මහෞත්මිය අපිට ඇසුරු කරන්න ලැබිලා නැති නිසා අද ඉන්නවද නැද්ද කියන්නේ මොකද නැහැ. ඉන්නවා කිව්වොත් එහෙම නැත්තම් බොරුවක් වෙනවා මම බොරු කියලා වෙනවා නැහැ කිව්වොත් එහෙම ඉන්නවා හිතුවොත් බොරුවක් වෙනවා. එහෙනම් ඒක මොකද නැහැ. අපිට ඇසුරු කරන්න අද හම්බෙලා තියෙන බවක් නැති නිසා අඩු නිසා ගොඩාක් හොඳට අපිම හිතන්න වෙනවා. හැම වෙලාවෙම තමන් තමන්ව ප්‍රත්‍යක්ෂ කරන්න වෙනවා. තමන්ව බැඳිලා තියෙන කොතනින්ද තමන් අහුවෙලා තියෙන කොතනින්ද මොන හරි දහමක් හිතුවත් මේක මගේ දෘෂ්ටියක් වෙන්න බැයිද? මේක යථාර්ථයමද? මන් දකින්න මේ දේ ඇයි අපිට හිතන්න බැරි? අවංකවම හිතන්න. අපිට ඒ තරම් නිහිල් මනසක් වෙන්න ඕනේ මේ දහමේ බුදුන් දේශනා පහසුවෙන් වෙන්කලාගේ බවකට. අපිට ඕන වෙන්න ඕනේ මහත්ව සත්‍ය ගවේෂණයක් මිසක ඇත්තටම ජරා මරණ දුකෙන් මිදෙන අවංක හදවතින්ම වෙන්න ඕනේ මිසක ඒ තුලට දැහලා මොකක් හරි අල්ලගෙන තර්ක කරන්න නෙමෙයි. හරි දෙයක් නම් ලැබෙන පුංචි දරුවෙක් වගේ හරි නිහතමානී වෙලා සාදු සාදු මේක හරි. අපි දක්ෂ වෙන්න ඕනේ මානෙ කෙනෙක් නසා ගන්න මිසක මානේ නැසන දහම උදව් කරගෙන මානේ පවත්තන්න හදනවා නම් අපි අපේ බෙල්ල කපා ගන්නවා වගේ. එහෙම නොවෙන්න අපි වග බලා ගන්නවා. අවංක ඒකටමයි පාරමිතා සම්පූර්ණ වෙලා තියෙනව නෑ කියලා කියන්න වෙන්නේ. යමෙකුට හම්බ වෙන දහම හම්බ වෙනකොට වැරද්ද පෙන්නකොට නිහතමානී වෙලා එක පිළි අරගෙන නැතිනම් හදා ගන්න හදනවා වැරද්ද දැකලා කියන මේ මනසම සුදුසුයි සත්‍ය අවබෝධයට. එහෙම වෙන්නේ නැහැ කියලා කියන තව ඒ ටික හුරු වෙලා නැහැ. එහෙනම් ඒක තව හුරු කරන්න වෙලා යාට කියන්නේ කියලා. නේද? සාමිච්චි පටිපන්න වෙන්නේ මේ සාවස්සනේ ගිහි වේවා පැවිදි වේවා ඔක්කොම මේ නිසයි. මෙහෙම වෙන්නවා. එහෙනම් මොනව හරි දෙයක් දැක්කහම එහෙම තර්ක කරන්නත් මේක මෙහෙම වෙනවද? වෙන්න පුළුවන්ද? මේක මේ තව කවුරුහරි දෙයක් මෙහෙම කිව්වොත් ඒක ඒක මම එහෙමම ගත යුතු නැහැ. මේ ලෝකේ තව එකෙනෙක් දකින්න එක කෝණයක්. ඒක ආකාරය. මම බලන්න ඕනේ මේක මෙහෙම වෙනවද නැද්ද? ඒක හරිනම් දෙපාරක් පසුබට වෙන්න තෝන්නේ. බුදුහාමුදුරුව දේශනා කළා තියෙනවා. යමක් හම්බුනොත් බුදුහාමුදුරුව දේශනා කළා කිව්වත් පිළිගන්න එපා. බහැර කරන්න එපා. සූත්‍රයේ විනය ධර්මයට ගලපලා බලන්න. බලලා ගැලපෙනවා නම් ගන්න. නැත්නම් තමන්ගේ දේ හරි වේවා. ඒකත් ඊට පස්සේ ගලපනකොට ගැලපෙන්නේ නැත්තම් මේක බමුණු මත කියලා පිටකයන් කරන්න හදන්න එපා. අපිට තියෙන උනේ උපන්‍යාසය. වර්ධින්නේ නැති තැන. එහෙම වුණොත් අපි හරි අසරණ තැනක ඉඳී. ඈ අපි ගොඩාක් දෙනෙක් එක චුට්ටක් නැත්තම් කියන දේ තමයි. ඒ කියන්නේ සාරසංකේ කල්පලක්ෂය පෙරම්පුරල බුදු වෙච්ච ලෝතර බුදුරජාණන් වහන්සේගේ දේශනා කරපු මේ ත්‍රිපිටකයට වඩා බොහොම නුවණක් තියෙනවා කියලා හිතන අය අභිධර්ම වැරදි. මොකද තියෙන හයි අභිධර්ම වැරදි කියන අපිට. මොකද තියෙන අයිති අභිධර්ම වැරදි කියන. මොකද මේක කෙරවලටම පරිතරටම ගවේෂණය කළාද? නමුත් නුවණක් තියෙන කෙනා කවදාවත් හොඳ හැදියාවක් තියෙන නුවණක් තියෙන චරිතයක ලක්ෂණ තමයි කවදාවත් මේක වැරදි කියන මට මේක තේරෙන්නේ නැහැ. තත් අපාය කියලා දෙයක් නැහැ. කවදාවත් කියන්නේ අපාය කියලා දෙයක් මට තේරෙන්නේ නැහැ. මට තේරෙන්නේ තමන් දහම කියනවා. ඒකෙන් තමන් බේරිලා. ඒ කියන්නේ අපාය කියලා දෙයක් නැහැ කිව්වොත් මොකද වෙන්නේ? දැන් තමන්ට පේන්නේ නැහනේ. තිබුණොත් තමන් නසාගත්තේ නැද්ද තමන්? කියනවා කිව්වොත් ඒ කියන හොඳට නුවණ නැත්තම් ඒක නැති වුණොත් තමන්ව නසාගත්තානේ. මේ දහමින් දහම දැකලා තමන්ට හොඳටම නුවණ එන තාක් අපාය කියන තාම මට පේන්නේ. මට තේරෙන්නේ යම් දවසක් එනවා දහමෙන් දහම આવොත් මේ අකුසල ධර්ම තියෙනවා නම් කර්ම තියෙනවා නම් මේ බඳු විපාක නැති වෙන්න බෑ. දහම කල්පන දවසක් එනවා. එතකොට එයා බය නැති වෙනවා මොනවද දෙයක් තියෙනවා. ඒකත් සත්‍ය අනුරක්ෂිත වෙනවා. සත්‍ය අනුරක්ෂිත සත්‍ය අනුභෝධය සත්‍ය අනුප්‍රාප්තික ධර්මතා තුනක් තියෙනවානේ. මේ ලෝකේ ධර්මතා තුනක් තියෙනවා. යම් කිසි කෙනෙක් අසූපමුණින් දරූපමුණින් මේක හරි කියලා දැනගෙන ඉන්නවා. ඒ ඉතින් මේ සත්‍ය මොගමඤ්ඤා මේකම හරි අනිත්‍ය වැරදි කියන තැනට ඉන්නේ එන්නේ හෘදයක් ලැබුණොත් ඒක ගන්න පුළුවන් තැනක ඉන්නවා මේකට කියන සත්‍යයන් රක්ෂිතේ මෙයා තාම සත්‍ය රකින්න දැන් මේ දෙයම හරි අනිත්‍ය වැරදි කියන තැනකට ආවොත් මොකද වෙන්නේ හෘදයක් ගන්න ඉඩ නැහැ මේ මනසේ අවුරලා තියෙන ඉතින් යමක් අපි කියන දේ හරිම නම් බය වෙන දෙයක් නැහැ. තව කවුරුන්වත් අහන්න. හරි දෙකක් නැහනේ. තව කවුරු හරි කිව්වොත් ඒ එයා කියන එකත් හරිම උනොත් අපේ කර ගැළපෙන්නේ බොරු වෙන්නේ නැහැ. හරිම නම් අපි කියන එක ගැන කායකොත් කතා කරන්න බය වෙන්න එපා. එයා කියන දේ හරිම නම් මේකට ගැළපෙන්නේ නැසක ඊට වඩා වැඩිතර නැහැ. ඉතින් එයා එක කතා කරනකොට මේක වැරදි කියලා ඔප කළ පොයින්නන්න පුළුවන් නම් එයා පුළුවන් ඒ මේ වැරදි හින්දාම නේද මගේක වැරදි කළා බොරු කළා බෙන්නවා කියලා අපි උරංග වෙන්න ඕනේ නැහැ ලාභයක් කනේ වැරදි කෙනක් නිවැරදි කියලා අල්ලගෙන හිටපේ ඒ කියන්නේ තව යථාර්ථයක් ඒකට වඩා පෙන්වන්න පුළුවන් කියලා කියන්නේ එහෙම දෙයක් තිබුණ හින්දානේ ඒ කියන්නේ බෙදලා 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 තවත් බෙදන්න බැරි තැනක් ගිහිල්ලා නම් පරමාර්ථයක් නම් අපිට හම්බෙච්ච තැන ඒක ඔබක් පෙන්වන්න බෑ ඒක ඔබක් පෙන්වන්න පුළුවන් ඒක වෙන සූදයක් පෙන්වන්න පුළුවන් දහමට අනුලෝම දහමකින් කියලා කියන්නේ එහෙනම් අපි හිතපු දැනට වඩා තව යමක් තියනවා කියන එකෙන් කියනවා අපි ඉඳලා තින් තම ටිකක් මග එන ලාභයක් අපි කරලා තින්න නිසා තමන් අපේ වෙන්නේ නෙමෙයි නේද උනත් කරන ප්‍රශ්නයක් තියෙනවා
ගෙත් සමහරවිට
අලෝකයක් දැකුවම නැහැ ඒක දිගටම එකක් නැහැ.
කමන්නේ.
ඊට පස්සේ තමයි ඒක වැදෙන්නේ සමතේට නේද සමතේ. සමතේ. සමතේ නෙමෙයි මේ දැන් සීලයට වැටෙන්නේ. සීලය රකින්න. ඔය සීලයේ මොහුකරනොට ඉබේම ඇවිල්ලා තියෙන සමාධිය. ඒ සමාධිය වඩනකොට ඒ සමාධිය තුලින් මොකද දැන් ප්‍රශ්නයක් තියාගෙන ඔගලාවේ මේක කියවිය මොකටද කියලා දන්නවනේ. දුක නැති කරන්න කියලා මේ ටික මිලක් වෙයි. ඔය නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොමහු කළ විමුක්තිය මොහු කිරීම පිණිස දවදින් ධර්මතා පහක් තියෙනවා. මේ ධර්මතා පහ තමා සන්තකේ තබා ගන්න කියනවා. උතුම් අරිහත්ත්වයට පත් නොවුණු උතුම් අරිහත්ත්වයේ ප්‍රාර්ථනා කරන අරිහත්ත්වයේ ප්‍රාර්ථනා කරමින් වෙසෙන ඒ සඳහා හික්මෙන කෙනා එහෙම හික්මෙන්ද මුලින් තමන්ගාව ධර්මතා පහක් සන්තකේ තියා ගන්න කියනවා. කාව හරි නොදැක්ක නොදන්න කෙනෙක් හොයන්න යනවා නම් එයාව හොයන්න ඉස්සෙල්ලා අපි ගාව තබා ගන්න ඕන දැනුමක් තියෙනවනේ. එයාගේ නම මොකද්ද? ගම මොකද්ද? ඒ විස්තර ටික අපි ගාව තියාගන්න වෙනවා නේ. එහෙම නැතුව හොයන්න ගියොත් මොකද වෙන්නේ? ඒකමයි මට කියන්න තියෙන්නේ. නිවන් දකින්න රහත් වෙනවා නම් නිවන් දකින්න නම් ඒක බලාපොරොත්තු වෙන කෙනා ළඟ තියාගන්න ඕනේ කරුණ දෙකක් තියෙනවා. ඒ ටික නැතුව මොකක් හරි දෙයක් කරන්න ගියොත් ඔය ප්‍රශ්නේ සුදුසුයි. අතරමඟ තමයි. මොකද්ද? 1. කල්යාණ මිත්‍රයන් ඇති බව, කල්යාණ මිත්‍රයන් සහාය කොට ඇති බව, තමාත් කල්යාණ මිත්‍රයන්ට නැමුණු බව. මොකද කල්යාණ මිත්‍රයන් ඇසුරු කරමින් මෙහෙම හිත වඩන කෙනාට කල්යාණ මිත්‍ර ඇසුරෙන් ගැඹුරු ධම් කතා, ගැඹුරු කරුණු අහන්න ලැබෙනවා. ඒ නිසා 2. ප්‍රාතිමොක්ඛ සංවර සීලෙන් සංවර ආචාර ගෝචරෙන් යුක්ත ස්වල්ප මාත්‍ර වූ වර්ධට බදකින් ශික්ෂාවෙන් දැඩිවගෙන හික්මෙන බව. එතන සිල්වත් වෙන්න ඕනේ කියන එක 1 කරුණා. 3. දස කතා වස්තු නිදුකින් ලැබිය හැකි, පහසුවෙන් ලැබිය හැකි, උත්සාහයකින් තොරව ලැබිය හැකි මාවතක් වෙන්නට තැනක් වෙන්න වටපිටාවක් වෙන්න ඕනේ. මොකද්ද දස කතා වස්තු කියලා කියන්නේ? අල්පේච කතා, සන්තුට්ටි කතා, එතන ලද දෙයින් සතුටු වීම කතා. එතකොට බොහෝ තණ්හා බහුල්‍ය නොවීම පිළිබඳ කතා. එතකොට උතුම් විවේකයේ පිළිබඳ කතා. පිරිස් මැද විසීමේ දොස් අහ දැනගන්න විදිහ. පිරිසෙන් වෙන් වෙලා ඉඳීමේ ලැබෙන ආනිසංස පිළිබඳ කතා. සීලය පිළිබඳ කතා, සමාධිය පිළිබඳ කතා, විමුක්තිය පිළිබඳ කතා, විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කතා. මේ කියලා මේ දස කතා වස්තු ඈ. එතකොට මේ දස කතා වස්තු විරිය ආරම්භ කතා තියෙනවා. විරිය ආරම්භ කතා. විරිය තීරණ කතා කියලා. එතකොට මේ දස කතා වස්තු පහසුවෙන් උසහයකින් තොරව නිදුකින් අහන පරිසරයක් වෙන්නත් ඕනේ. හතරෙනි කරුණ සතර සම්‍යක් ප්‍රධාන වීදීන් යුක්ත වෙන්න ඕනේ. පස්වෙනි කරුණ නිදුක් වූ ආර්ය වූ උතුම් වූ මොනවට දුක් ගෙවීම පිණිස පවතින ස්කන්ධයන්ගේ උදේවේ දන්න නුවණින් යුක්ත වෙන්න ඕනේ. ওই ටික තියාගෙන දැන් ඒතර මේ කරන්න මොකටද කියලා දන්නා මේ ටික. මේ ටික තියාගෙන රාගය දුරු කරන්න අසුභය බලන්න. ද්වේෂය දුරු කරන්න මෛත්‍රිය වඩන්න. විතර්ක දුරු කරන්න ආනාපාන සතිය වඩන්න. අස්මිමානෙ දුරු කරන්න අනිච්ච සංඥාව වඩන්න. අනිත්‍ය සංඥාව වඩනකොට අනාත්ම සංඥාව පේනවා. අනාත්ම සංඥාව පීචන කරන මේ දිකේම පීචෙන් දුක මිදෙනවා. ඉතින් මේ ධර්මතා සහ පහ සන්තකේ තියාගෙන මේ ටික කරනවා කියලා කියන්නේ මොකද්ද? මේ නීවර දුරු වෙන්න. එතකොට නීවර දුරු වෙනකොට කල්යාණ හිත වැඩෙන්න වැඩෙන්න කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්නවා. ස්කන්ධ බුදේ වේදන්නා නුවණ තියෙනවා. නිතරම සීල සමාධි ප්‍රඥා කතා අහන්න ලැබෙනවා. මේ කතාවෙන්ගෙන් මේ හිත වැඩ නිවරණ දුරු වෙන මේ කියන කරුණු දකින්න හම්බ වෙනවා. ආශ්‍රය ධර්මයේ ඡේද. ඉතින් ඒ සිද්ධියමයි මම මේ තව පැත්තකින් තව පරියායකින් මේ කියලා කියන්නේ. මේ සීලය කියන්නේ මොකද්ද? සීලයේ ඇතිවීම මොකද්ද? සීලයේ නැතිවීම මොකද්ද? සීලයේ ඇති වුණොත් ඇති වෙන යහපත මොකද්ද? සීලයේ නැති වුණොත් සී දුස්සීල වුණොත් ඇති වෙන අයහපත මොකද්ද? හොඳට අහලා තියෙනවා. ඈ ඒ කියන්නේ දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ හොඳට දන්නවා. අරගෙන මේ සීලේ කැඩෙන හේතුව නැති කරන ක්‍රමයක් කියන එක කොහෙල එක නැති කරනවා. ඒකටම සමාධිය වෙනවා. ඒ සමාධිය තුලින්ම ඒ සමාධියම උපකාරී කරගෙන මේ ඥාන දර්ශනය දකින. එතකොට සාමුවේ කරන ටික මාර්ගය කියලා කියන්නේ නැහැ. මාර්ගය කියන්නේ අලෝභ අද්වේෂ අමෝහ විදිහට හිතන එක, ලෝභ දේශ මොහ දුර වෙන්න හිතනවා කියන එක මේ චිත්ත සමතය පිණිසමයි පවතින්නේ. හිත හැදීම පිණිසමයි පවතින්නේ. මොකද හිත හැදීම නිසා සීලය රැකෙනවා. තාම මේ ටිකට කියන්නේ සමාධි වඩනවා සීලය රකින්න මේ ටික කළේ සීලය රකින්න සිල්වත් වෙනාගේ හිත සමාධි වෙනවා සිල්වත් වෙනාගේ හිත සීලය නිසාම මේ සමාධිය කියන්නේ කැතියක් අන්තිම සමාධියට කියලා වෙන කමතහනක් නැහැ මේකට සීලය රකින්න කියලා කරපු දෙයම තමයි සමාධිය පිණිස පැවතිලා තියෙන්නේ ඒකයි සීල සමාධි ප්‍රඥා කියන ධර්මතා තුන විතරක් මේ පාතනේ පෙන්වන්නේ ඈ ඒතර කමඨම් පෙන්වනනම් ඒ පෙන්වන ඔක්කොම කමඨම් සීලයටයි තියෙන්නේ ඒ කියන්නේ සමාධියට මග හැටියට හම්බලා තියෙන සීලය අපිට සීල සමාධි ප්‍රඥා කියනකොට හැම කුසල මනසිකාරයක්ම අපිට දැන් වැටෙන්න වෙන්නේ සීලේ කොටද ඒ සමාධිය ලබා ගන්න තියෙන හේතුව තියෙන්නේ අපිට සීලේ ඊයේ සමාධියත් වෙනවා සීලියත් වෙනවා ඒ ප්‍රඥාවත් වෙනවා ඔය ස්කන්ධ තුනට අමතරව කමඨහනුත් තියෙනවා තව. දැන් සීල සමාධි ප්‍රඥා කියලා ත්‍රිශික්ෂාවක් තියෙනවානේ. ඈ දැන් තාම සමාධිය නැහැනේ අපිට. සමාධිය ඇති වෙන්න මෙනෙහි කරන ඔය ටික සීලයටයි කි නැත්තම් මේ සීල සමාධි ප්‍රඥා කියන මේ තුනට අමතරව තව කමඨහනුත් තියෙනවා. වෙනවද? නිවන් මාර්ගයේ ඒසනම් මේ කියන එක තේරෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්න වෙන්නේ. ඒක තමයි ප්‍රශ්න වෙන්නේ. මහත්වරට මේක මැනගන්න බැරි වෙනවා. එක එක ස්වාමීන් වහන්සේගේ දේශනා හෙව්වොත් ගැටළු තත්ත්වයටපත් නොවුනොත් තමයි පුදුමයි. නමුත් ඕගොල්ලෝ මේ පින්වත්තු යථාර්ථයේ මොකද්ද බුදුදව බණ මොකද්ද කියලා අහුවනම් ඔය ප්‍රශ්න වෙන්නේ නැහැ. ඔගොල්ලෝ මගින් බණ අහුවනම් මේ සංකල්පෙන්න් අහුවනම් තමයි ප්‍රශ්න වෙන්නේ. නමුත් ඔගොල්ලෝ මේක දහමද මේක වෙනවද ඔගොල්ලෝ දහම ගවේෂණය කළා නම් ඊගවතනදී ඔගොල්ලෝ දහම ගවේෂණය කළා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. ඈ එක එක ආමඳුරුගේ බණ අහුවොත් නම් මේක වීම පුදුමයක් එහෙම නෙමෙයි. හරිද? ඒ හින්දා ඒ නිසායි මං කලම හැමදාම කියන කරුණක් තියෙනවා. පුදුලේ බලන්නේ මේ පෙන්වන කරුණක් ඇත්තද කියලා බලන්න. ඇත්තයි නම් දෙපාරක් පසුබට වෙන්නත් එක ගන්න කියලා මම කියන්නේ. පුදුලේත් නෙමෙයි දහම ඒ කියපු ටික ගන්න ජීවිතේට. මේ කියපු කරුණ ටික ගත්තා කියලා ඔබතුමා මගේ ශ්‍රාවකෙක් වුණා කියලා ගන්නට යන්නේ නැහැ. ඒ ලෝකේ ලෝකයාගේ මිත්‍යා දෘෂ්ටි. එහෙම වෙන්න ඕනෙත් නැහැ. එහෙම ශ්‍රාවකයෙක් වෙන්නෙත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ මමත් ඔබ ඔබතුමත් ඔක්කොම. අපිට වෙන්නේ පුද්ගලයකමයි මේ ටික ගත්තොත් මට අතනින් අතහැරි මම මේ හාමුදුරුවන්ගිට බැඳුන වෙයි නැත්නම් කටියත් ඉතින් හරි අර හාමුදුරුවන් ඒ මහත්ය අපේ හාමුදුරුවන් පැත්තටම ආවා මිනිස්සුමයි නෙවම එහෙම නෙමෙයිද ඒක තමයි ඉතින් මේ කොමනිකම අපිට වැරදිද නේද මේ මං කියන ඒවා දිහා බලන්න එපා. ඔබතුමා මේ දහම සිහි කරලා බලන්න. මම ඔය මුලින්ම මතක් කරු මේ ශාසනයේ ස්වභාවියත් මේ ස්වභාවියත් මොකද? මම ඔය කියපු ටික ඔබතුමාට හොඳට ගවේෂණය කරගත්ත හැකි සම්මාදිට සූත්‍රයෙන් බලුවම අකුසලංච පජානාති අකුසල මූලංච පජානාති. අකුසල කියනකොට පෙන්වන මොකද්ද? දස අකුසල කම්මපත. ස්වානගා කියන්නේ කයින් කරන වැරදි තුනයි වචනෙන් කරන වැරදි හතරයි ඉතින් කර තුනයි මේ 10ට වෙනව මොකද අකුසලයි අකුසල මූලයට ලෝභ දේශ කුසලයට නෑ කුසලයි කුසලයි දස කුසල කිවි ඊට කි 10ෙන් වෙන වෙන බවමයි කුසලයි කියලා පෙන්නලා තින්නේ කුසල මූලය පෙන්නලා තින්නේ අලෝභ දේශ අමෝ ඒ පෙන්නපු දේශනාවම මම සිල්ලේ කියන තැනින් කඩලා ඇත්ත අපිට වෙන්න ඕනේ ওই ටික. ඔතනින් මම පෙන්නවා. අර දස අකුසල කර්මපතේ කියන තැනින් සීල සමාධි කියන දෙකම පෙන්නනවා. ඒ කියන්නේ කායික වාචික දෙකම පෙන්නනවා. එතනින් ඒක හිතින් කරන ලෝභ දේශ මොහ කියන තැනින් වචී සංකාරයත් අතහැරෙන අකුසල සාගත වචී සංකාරයත් අතහැරෙන තැනටම ගෙනල්ලා ඒ පෙන්නලා තියෙනවා. කාය සංකාර වචී සංකාර කියන දෙකද? ඒකට මූල්‍ය හැටියට මේ ටික පෙන්වනවා. ඉතින් මේ ආර්ය ශ්‍රැංග මාර්ගයේ මේ චතුරාර්ය සත්‍ය මම මේ පෙන්වලා තියෙන්නේ. එහෙම නැත්නම් මගේ පෞද්ගලික දේශනාවක් එහෙම කළා නෙමෙයි. ඔගොල්ලන්ට මේ ටික රැක් කරන ලෝභ දේශ මොහ අතරලා අලෝභ දේශ මොහ විදිහට ඒ කියන ඔගොල්ලෝ දස කුසල කර්ම කරනවා දස අකුසල කර්ම නොකරනවා ඒකම ඊට පස්සේ දස අකුසල කර්ම කියලා කියන දුක්ඛ සමුදය ප්‍රතිඵලයේ දුක දස කුසල කර්ම කරනවා කියන්නේ මේක මාර්ගයේ ප්‍රතිඵලයේ නිවන ඒකත් මන්නේ මේ කියන පිටකෙම ඕනනම් මට ඒක කියන්න පුළුවන් කුද්දක නිකාය හේටකෝපදේශේ ආර්ය සත්‍ය ප්‍රකාශන භූමිය මට මතක හැටියට මේ හොඳට පෙන්වන මේ ගාථාවල් අරගෙන මේ විස්තර කරලා පෙන්වන්න හැටි ඉතින් අපි කියමු සබ්බපාපස අකරණං කුසලස උපසම්පද සජිත්ත පරියදපණං එතම් බුද්ධාන සසන ඔය මම පෙන්වපු චිකම දැන් ඔය ගාථාවය ඉතින් දැන් මේ ටික පෙන්වන විශ්ලේෂණය කළ සබ්බපාපස අකරණ සියලු පව් කරන්න එපා සබ්බම් පාපං නාම සියලු පව් කියලා කියන මොනවද දස අකුසල කර්මපති මෙන්න මේ ටික පෙන්වන සියලු පව් සියල්පව කරන්න එපා. ඇයි මේ දස අකුසල කර්මයන්ගෙන් යුක්ත වෙච්ච කෙනා කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය මේ කියනවා. දස අකුසල කර්ම කියලා කියන්නේ දුක්ඛ සමුදය සත්‍ය. මේක ප්‍රතිඵලයේ දුක. දස අකුසල කර්ම කරන කෙනාගේ ප්‍රතිඵලය සැප වෙනවා. දුක. එහෙනම් මේ දුකයි දුක්ඛ සමුදය දෙක නෙමෙයිද? එහෙනම්. කුසල සුඛ සම්පදා කියනවා. කුසල් කිරීම ක්‍රම දෙකකට තියෙනවා කියන්නේ. කුසල කිරීම දෙකයි නෑ මේ කුසල සුප සම්පදා කුසල කරන්න කුසලය කියලා කිව්වේ මොනවාද දස කුසල දස කුසල එතකොට දස කුසල කියලා කිව්වේ මොකේදද මේ හොරකම් කරනවා නොකරනවා කියලා මේ දස කුසල ධර්ම පිටකට එතකොට වැරදි වැඩ නැත අකුසලයේ දුරු කරනකොටම කුසලයේ කිනක උපදිනවා නැත ඊට පස්සේ මේ ටික දුරු කරලා කුසලයේ උපදින විදිහට කටයුතු කරනවා ඒ කියන්නේ දැන් මේ කිව්වේ සතරපායට යන එක නතර කරලා මිනිසෙක් වෙන්න කියලා කිව්වේ මිනිසෙක් වෙන්න මේ දෙන්නේ මේ ටික ලෝක හැමෝටම සතරපායෙන් වලක් කරලා මිනිසෙක් දෙවියෙක් වෙන්න පෙන්වුවා අකුසල කළා කුසල් මනුෂ්‍යෙක් දෙවියෙක් වෙච්ච කෙනාට තවදුරටත් සචිත්ත පරියෝධපන දැන් හිතත් පිරිසිදු කරගන්න. දැන් ඉස්සෙල්ලා මේ ටික කියන්න තිබුණානේ. සතර අපායට යන ලේ තෙවුණු අත ඇතු ඉන්න මිනිසයාට අත පිරිසිදු කරගන්න තු කොහෙද හිත පිරිසිදු කරගන්න. ඉස්සෙල්ලා අත පිරිසිදු කරගන්න වෙනවා. නේද? ඒ අත පිරිසිදු තියෙන කෙනාට පුළුවන් හිත පිරිසිදු කරගන්න. මම අත පිරිසිදු කරගන්න කියන එකෙන් කියන්නේ ලේතවරු සත්තු මරන වගේ වැරද වැඩ කරන කෙනෙකුට හිත හදා ගන්නවා කියන එක පුළුවන් මේ තරම් රළු කර්මයක්ද තියෙනවා ඊට පස්සේ සචිත පරියෝධපන කියනකොට හිත පිරිසිදු කරගන්න කියන එක දෙකට බෙදනවා නීවරණ දුරු කිරීම සහ අනුසය දුරු කිරීම කියලා කොන උත්ෙන්ද සාපේක්ෂවයි සම්මති දසන කියලා අපි ගහම් වෙන්නේ නමුත් එකම අර්ථය දැන් මම ඉස්සෙල්ලාම පෙන්නුවා එකයි අකුසලයක් කුසලයක් කියන දෙක දැක්ක පමණකින් අපායත් මනුස්ස ලෝකෙත් පෙන්නන මේ ටික අතහැරලා මේක පිළිටන්න කියන එකොඳු කෙනාට මේ හේතු අයින් කරලා මේ හේතු තුල ඉන්නවා කියන එක නිවනට මඟ පෙන්නන මේ ටික හම්බ වෙනවා මේක බෙදලා පෙන්නනවා අපිට දන්න ටිකම තියෙන අපිට මේ දේශනාව කහනකට තියෙන මේක මහා අමුතු දේශනාවක් අපි පිටකේ අපි පෙළදහම දන්න ඉස්සෙල්ලා අපිට විශ්වාසය තියෙනවා අපිට හිතෙන කෙනා කෙනාට හිතෙන ඒකට තේරුමක් තියෙනවා දැන් අවුරුදු දහස් ගානක ඉඳලා පැවතගෙන ආපු දහම් පෙළක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දෙන ත්‍රිපිටක මෙන්න මේ ගැන විශ්වාසය තියෙනවා ඒ කියන්නේ දැන් අපිට මොන හරි දහම් කරනවා බලනකොට හිතනකොට ඒක යමක් නොපෙනෙනවා නෙමෙයි මට යමක් පෙනෙනකොට මම ඒ පෙනුනේ දෙන්නේ මේක වැරදි කියලා තීරණය කරනවා නේද ඔය වගේ 10 දෙනෙක් විතර 30ක් 30ක් ලෝක බිහි වුණොත් මේ වගේ තෙලදහමක් ඉතුරු වෙන්නේ නැති වෙයි. පෞද්ගලික දේශනා ඉතුරු වෙයි. ඉතින් එහෙම වෙන්නේ ඇයි? අපිට උපන්‍යාසයක් නැති නිසා වෙනවා. හරියට මේක විශ්වාස තබාගෙන ආවොත් අපි දහමක් බලනකොට බලන්නේ මේකට නොගැලපුණු එහෙනම් මටම ගැටින වෙන්නේ. මේකන වරදින්න බෑ කිව්වොත් අපි හැමෝටම ස්ථාවර වචන මේ සාසනය යන්න. ඇයි? එහෙම කියන්නේ. හොඳට බලන්න යමක් වැරදි කියලා තීරණය කරන්න අපිට තියෙන්නේ පදනම. මොකද පදනම? මිනිස්සෙකුට මට හරි තමන්ට හරි අනුන්ට හරි අවඩ පිණිස අහිත පිණිස හිංසා පිණිස යමක් පවතිනනම් ඒ කාන්තේ මේක වැරදි. ඉතින් මේ දහ මේ පෙන්වන එකේ හැමතැන තියනවාද? හොඳට ගවේෂණය කරන්න. මෙලොව හරි පරලොව හරි කියන මේ ධර්මතා දෙකෙන් එකකට හරි අභිවෘද්ධිය පිණිස නම් මේකේ තියෙන්නේ එපමණකින්ම මේක යහපත් කියන්න වෙනවා මිසක යහපත් කියන්න බෑ. එතකොට අපි දහම ගවේෂණය කරනකොට මේ පෙන්වන එකට ගැළපෙන්නේ නැහැ මෙතන. අපි තේරුම් ගන්නවා මේ තුනක් හරි අපිට වැරදිලා ඇති. හොඳට ඊට පස්සේ බැලුවොත් තියෙන්නේ මෙන්න මෙතන මට වැරදිලා නැහැ දෙක. මොකද අපි දන්නවා අපිට තෙවුණු දේ හරියටම හරිනම් අපි රහත් වෙනවා. ලෝභ දේශ මොහ චුට්ටක්වත් නැත්තම් අපිට හම් වෙන දේ හරියටම හරිනම් රහත් වෙලා නැද්ද? එහෙනම් රහත් වෙලා නැහැ කියලා කියන්නේ සිනාසර නෙවෙයි කියලා කියන්නේ කොතන හරි වැරදිලා කොතන හරි රැවටිලා නොදන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේක හරි කියලා අපි හිතාගෙන ඉන්නව වෙන්න පුළුවන් නේද? ඒ හින්දා සුදුසුයි අපේ පැත්තම වැරදි කියලා තීරණය කරන එක තමයි. ඇයි? රහත්ුන් නැද්ද? නේද? රහත්ුනද නැද්ද කියලා දන්නේ මම නෙමෙයි. ඒ කියනයි දන්නේ. තමන්ගේ මනස ගැන දන්නේ තමන්නේ. මට පුළුවන් ලෝකෙට බොරු කරන්න. ඔහොම පිංගුතුන්ට පේන විදිහට තිල්ලෝතේ කැටිලි ඉන්න මට පුළුවන්. නමුත් මට මගේ මනසට නවත්තන්න බෑ. මම දන්නවා මගේ මනස තුල රාගසිත ඇති වෙනවද, ද්වේෂසිත ඇති වෙනවද, මොහසිත ඇති වෙනවද කියන එක. ඒ හින්දා තමන්ගේ හෙද්ද සත්‍යයට එකඟව මේ කටයුත්ත කරන්න වෙනවා. එහෙම බලලා මේ දහම වහින් ඉන්න වෙනවා. එතෙන්ට. එහෙම කළොත් අපිටම මේ යථාර්ථය අපේම වර්ධස් එළි වෙනවා. මොකක් නිසාද? අපි හරි කියන තැනින් හරි අරගෙන ඉන්නේ මේ වැරදි දේන. හරියන්නේ නැහැ නේ. එහෙම වුණොත් බුද්ධිමත් වෙන්න ඕනේ නැති නම් මේ බුද්ධෝත්පාද කාලය අතහැරිය යයි. අන අතීතේ ලෞතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරම් ලෝකෙ පහළ වෙන්න ඇති. සසර දුක්ගේ නිවන සද්ධර්මයක් දේශනා කරන්න ඇති. ඒ අවංක හදවතින් නිහතමානී හදවතින් ඒ සම්බුද්ධ ශාසන එකපොත් ඇසුරු නොකරන නිසා අද දවසේදී අපි හැම කෙනෙක්ම සතුටින් අද දවසේදී හරි බොහෝම නිවිච්ච ලිහිල් වෙච්ච සිසිල් වෙච්ච මනසකින් ඇත්ත මොකද්ද කියන එක අවබෝධ කරගන්න ඕනේ කියන කලන සිත් ඇතුළු මේ දහම ගවේෂණය කරන්න තියෙන පුළුවන් අපිට මේ ජීවිතයෙන් අපේ නිවීම අපේ නිවීම හදා ගන්න පුළුවන්. ප්‍රඥා පාරමිතාව පෙන්වන්නේ හරියට පාපිස්තන් 20ක් වගේ වෙන්න. ඒ කියන්නේ හැම කෙනෙක්ම කකුල් පිහිනන. ඒ වගේ ප්‍රඥා පාරමිතකෙ ඉත්තා කුඩා නොදරුවෙක් වෙන්නේ නැති යමක් කියන්නේ ගන්න තුනම් තියෙන්නේ මයින් එපා කයි. දැන් කවදාවත් මයින් අත්ගල ගන්න. කුඩාක වැඩි හිටි කෙනෙක් වෙන්නේ නැති. මේ දුබලයි කියලා මයින් එපා කයි. රූපේ මොනවද කරන්නේ? සතර මාද නුවණමයි නුවණ පේන්නේ. එතනින් ඒ දේහ උගන්නවා. තව පැත්තේ යනවා ගෙපිලි වලින් පිඩු සිඟා වලින් භික්ෂුවක් වගේ කියනවා. සිටු මෙදුරටත් යනවා තල්පතටත් යනවා ප්‍රඥා පාරමිතාව කියන කෙනා තියෙනවා. කුඩා දරුවා කියන තැනත් එකයි ලොකු කෙනා කියන තැනත් එකයි තරුණ කියන තැනත් එකයි ගති යුත් ගන්නවා අතහැරි යුත් අතහැරි. හොඳට හිතන්න. ඒ වගේ අද අදවත් නුවණ පෙරදරි කරගෙන ශ්‍රද්ධාවෙන් මේ ශාසනය ඇසුරු කළ සසල කිසිම කරගෙනද කටයුතු කරගන්න පුළුවන්. ඇත්තනේ මොනවද ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් අපි ඔන්න සිතනවා වගේ සද්ද. සිතන ප්‍රශ්න නේද? ධර්මයට එකඟ වෙන්න එහෙම අදහස ගන්න පුළුවන්. නමුත් අපි කියමු ඇත්ත ඇති හැටි පවතින යථාර්ථයක් තියෙනවා තථාගතයන් වහන්සේ ඇති කල්ලිත් නැති කල්ලිත් පවතින. ඒ යථාර්ථයට අනුලෝම නොවන ඒ යථාර්ථයේ යථාර්ථය හැටියට නොදැක විනාකාඩ දකින්න තැන ඉඳලා ඔක්කොම මොහය යන ගණිතයක්. මොහිනේ
නිදිලි.
එහෙම නම් මනස පවත්තන්නේ එහෙම. යථාර්ථය දකින්න මට කියන්න බෑ පුද්ගලයෙක් හැටියට මොහයි කියලා. අපි කළා තියෙන හැම නම් ඒ තමයි දහම. ඒ කියන්නේ දැන් ඊට පස්සේ මේ මෝහය කියන එක තීරණය වෙන දෙපැත්තක් තියෙනවා. මෝහය කියන එක අනුපූර ප්‍රසදාව. සතර පාය යන මෝඩකමට සාපේක්ෂව මනුෂ්‍ය මට්ටමේ මෝඩකම නිර්මෝඩකමක්. මෝඩ නෙමෙයි වෙනවා. හරිද? ඒ මට්ටමේ මෝඩකමක් තියෙනවා නම් දිවිලෝක මූලකමට සාපේක්ෂව මේ මූලකම රළු මේ මූලකම අමෝහ වෙනවා. දිව්‍යයන්ගේ තියෙන මූලකමක් තියෙනවා නම් බ්‍රහ්මයන්ගේ මූලකම මේ මූලකමට සාපේක්ෂව අමෝහ වෙනවා. බ්‍රහ්මයන්ගේ මූලකමක් රූපී බ්‍රහ්මයන්ගේ තියෙනවා නම් අරූපී බ්‍රහ්මයන්ගේ මූලකමට සාපේක්ෂව මේ මූලකම අමෝහ වෙනවා. උසලේ කියන එකක් උපදින්නේ ඒකයි. මේ නිසා මූලකම තුල වුණාට මූලකම තුල කුසලයේ කියන යමකුත් හම් වෙනවා අපිට. මූලකම නෙවෙයි ඔතන කියන්නේ අවිද්‍යාව කියන්නේ. සුදුසු වචන. එතකොට නිවනට සාපේක්ෂව මේ ඔක්කොම මොඩයි කියලා කියන රහතන් වහන්සේට සාපේක්ෂව දුම් භවයේම ලෝකෝත්තරකමට. ඉතින් නියම යථාර්ථය ගත්තාම එතන තමයි මෝඩ නැහැ, අවිද්‍යාව නැහැ කියන තැන තීරණය කරන්න වෙන්නේ. යථාර්ථය. එතකොට අපි ලෝකයේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ලෝකයේ තුල යහපත පවා ඉතුරු කරලා. එඳ සතර අපායට යන විදිහට කටයුතු කරන කෙනාම මෝඩයි කියනවා. ඊට මෙහා මෝඩයි කියන්නේ. තේරුණා? මම උන උපමාවක් කියන්නද?
දැන් අපිට
කිප්පහල වෙනවනේ. ඒකම තමයි මම මතක් කරේ. මෝහය කියන එක අපි තීරණය කරන්නේ මේ මට්ටමයි කියලා. ඒ මට්ටමේ හම්බ වෙන හැම අරමුණක්ම මෝඩයි කියන එක මම මතක් කළා. මෝඩකම තියනවා කියන එක. නමුත් මෝඩකමයි කියන එක තීරණය කරන්නේ සතර අපායටම සාපේක්ෂවයි කියලා. මම මේක එකින්ග සිතත් එක්කත් විස්තර කරනවා. මම ඒකට උපමාවක් කියනවා. දැන් අපි කියමු වෙලාව රැක් දැන්නගලා 9 ගානක් 9 ගානක් කියන දැන් කරුවලයි. මේ ලයිට් එක ඔක්කොම ඕෆ් කළොත් හදම කරවලයිනේ කරවලයි. මේ කිසිම දෙයක් පේනවද? එතකොට අපිට ගිය ඇතුළේ තියෙන බඩු මුට්ටු ආලෝකයක් කියලා මාත්‍රයක්වත් නැහැ නේද? ඔන්න ඒ වගේ වෙලාවකට වෝට් 10ක විතර බල්බ් එකක් අපි සතු කළොත්. හරිද? දැන් මේක ආලෝකයක් නෙමෙයිද? ආලෝකය මේ බඩු මුට්ටු පේන්නේ නැද්ද? පේනවනේ. දැන් මෙතෙන්ට කියනවද අඳුරයි කියලා? මේ ටිකට බඩු මුට්ටු පේනවා. වෝට් 30 එකක් දැම්ම කියන්නකො. දැන් මේ ටිකට කියනවද අඳුරයි කියලා? ආලෝකයයි කියලා කියනවා. බඩු මුට්ටු පේනවා. අඳුර කියන එක දැන් නැහැ. අඳුරයි කියේ මුකුත් ආලෝකයක් නැති තැනට විතරයි. ඊට පස්සේ අපි දානවා වෝට් 30ක බල්බ් එකක්. දැන් ඒ ඉස්සෙල්ලට වඩා එළිය වැඩි නේද? එළිය වැඩි කියේ වෝට් 20 මට්ටමේදීත් යම් අඳුරක් තිබිලා තියෙනවා. අපි ආලෝකය කියපු දැනත් අඳුරක් තිබිලා තියෙන ඒ අඳුරක් දුර වෙලා කියන එක නේද මේ කියන්නේ? නමුත් ඒකට අඳුරේ කිව්වේ නැහැ මේ මට්ටමටත්. ඒක ආලෝකයක් නිසා. ආලෝකයේ වැඩි බවක් තියෙනවා. ඒකත් ආලෝකයක්. ඒ ආලෝකයේ වැඩි බවක් තියෙනවා වෝට් 30යි කියන එක. දැන් අපි වෝට් 50ක එකක් දානවා. දැම්මොත් වෝට් 30යි කියපු මට්ටමේ තිබුණට වඩා එළියයි නේද? ඒ එළියයි කියන්නේ අපි නොදන්නකොට ඒකෙත් තව අඳුරක් තිබිලා තියෙනවා කියන එක නේද? අඳුරක් තිබුණාට අපි අලයන් අඳුරේ කියනවාද ඒක? ඒකත් එළියමයි කියන්නේ. අඳුරයි කියලා කිව්වේ මොකුත් මෙලිය නැති එකට විතරයි. ඊට පස්සේ වෝට් 100ක එකක් දැම්මු. 1000ක එකක් දැම්මු. 5000ක එකක් දැම්මු. ඔය වගේ ඉර වගේ පහින තැනට එනකන් අපිට වැඩි කරන්න පුළුවන්. ඒ මට්ටමට අඳුර දත යුතුයි අපි. නමුත් මේ එකකටවත් අඳුර කියනවාද? කියන්නේ. නමුත් අඳුරක් තිබුණා නැද්ද? අඳුරක් මෙතන තිබුණා කියන එක තේරෙන්නේ ඊට වඩා වැඩි ආලෝකයක් ආපු දාටයි. ඒක සාපේක්ෂව මේ අඳුර නම් මිසක ඉතින් අඳුර කියන්නේ බෑ. ඒ වගේ සතර අපායට යන මට්ටමේ මූලකමට තමයි නිත්‍ය දික්ටි. වැඩි එළියක් නෑමයි. අර ලයිට් මොකුත් නැතිද නේද? එතන වෝට් 20යි කියලා පටන් ගත්ත තැන ඉඳලා ආලෝකයක් තමයි අලෝබද්ද සමෝහ කියලා කියනවා. මනුෂ්‍ය මට්ටම. ඒ අලෝබද්ද සමෝහ වුණාට දෙවියන් එහාට ගන්න ඒ මට්ටමේ අලෝබ චිත්තජේසික අලෝබද්ද සමෝහ වල අර මට්ටමේ මොහයක් නැහැ. ඒ කියන්නේ අර්ථ වල මේ බල්බක එළිය. මෙහෙම 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 ගිහිල්ලා ඉර පැවුවා වගේ තමයි රහත් වුණා කියලා කියන මොහයි කියන තැන ඇත්තම නැහැ. ඒ යම්තා කාපෝ එළිය වැඩි කරන්න බැයිද? ඒ දැනටම ගියා. ඒත ඔබෙන් එළියක් නැහැ. මෙහෙම ගිහිල්ලා 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 යම්තා එළිය කියන එකේ උපරිමයක් තිබුණා. ඒක තාප්පේ ඒකට වඩා එකක් තිබුණා මේක අඳුර වෙනවනේ. එහෙම එකක් නැති තැනකට ගියොත් ඒ වගේ. ඒකෙන් මම කියන්නේ දැනට අපි දන්නවා යම් රූපයක් බලනකොට සබ්දයක් අහනකොට ගඳ සුවඳ ලබනකොට මේ ඇලෙනව නම් ගැටෙනව නම් මෙන්න මේ ඇලෙන්නේ ගැටෙන්නේ අපි මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ඇත්ත නොදන්නාකම නිසායි මෝහය නිසායි තේරෙනවා. එතකොට යමක් අනිත්‍ය දුක්ඛය අනාත්මයි කියලා දකින්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා අපිට. උදාහරණයක් හැටියට කෙලින් අපි ගත්තොත් මෝහය කියන්නේ දැන් අපි කියමු සැප වේදනාවක රාගානුසය තියෙනවා. දුක් වේදනාවේ පටිඝානුසය තියෙනවා. උපේක්ෂා වේදනාවේ අවිජ්ජානුසය තියෙනවා මෝහය. ඒ මෝහය තියෙනවා කියලා කියන්නේ ඒකේ ලක්ෂණය තමයි රූපය නොඉක්මවා පවතිනවා නම් හැම උපේක්ෂාවක්ම දැනගන්න මෝහයි කියලා. ඕගලන්ට මේ රූපය හම්බ වෙන මට්ටමක තියෙනවා නම් මේ රූපය හම්බ වෙන මට්ටමේ හැම හිතක්ම මෝහයි කියලා දකින්න හැබැයි මේ නිවනට සාපේක්ෂයි. මේ නිවනට සාපේක්ෂයි කියන්නේ. එහෙනම් ප්‍රශ්න කරගන්න එපා. ලෝකයට සාපේක්ෂය තමයි ලෝභ දේශ දෙකට නොවැටි ඉන්න නොදන්නාකම මෝහයි. මෝහයේ තීරණය වෙන්නේ ලෝකෙ තුල ලෝභ ද්වේෂ දෙක ඇති වෙනවා නම් මේක තමයි ඇලෙන්න හොඳ නැහැ ගැටෙන්න හොඳ නැහැ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ එහෙම ඉන්නේ මෙහෙමයි කියලා නොදන්නාකම මෝහය. දැන් අපි මෙහෙම කිව්වොත් මේ තරහ සිතක් කාහරි ඇති වෙනවා. මොකද මෝහය හා බැඳිලා මේ හැම වෙලේම ඇති වෙනවා. මෝහය කියන්නේ මේ තරහ ඇති වෙන විදිහට නැවත නැවත නිමිති ගන්න එකම සුදුසු නෑ. මේ තරහ වැඩි වෙන්න හේතුවක් නේද කියලා නොදන්නාකම මෝහය. ඒ හින්දම තරහ ඇති වෙන නැති වෙන විදිහට හිතනවා. මෝහ දේශ දෙක එහෙමයි. රාගය ඇති වෙන විදිහට මෙනෙහි කර කර නිමිති ගන්න බවම රාගය වැඩි වෙනවා. මේ විදිහට නිමිති ගන්නේ මෙහෙම හිතන බවම නිසාම මේ රාගය කිනක වැඩි වෙනව නේද කියලා නොදන්නා කමම මේකේ මෝහය. මෝහ ලෝභ දෙක ඇතුළු වෙනවා. හැම වෙලාවම ලෝභ දේශ දෙක හටගන්නේ මෝහය කියන එක එකතු වෙලා. ওই දෙක නැතුව ඇත්ත ඇති ඇති නොදන්න ඒ කියන්නේ රූපය නොඉක්මවා පවතින මට්ටමේ උපේක්ෂාවක් හටගන්න පුළුවන්. ඒතකොට නොදන්නා කම එකේ උපේක්ෂාවේ නොදන්නා කම මෝහය. නුවණ නැතිකම මොහයි. ඒකේ දුකයි. එහෙම මිසක තීරණය කරන්න වෙන්නේ හරියටම අපිට කියන්න බෑ මෝහය කියන්නේ මෙන්න මෙහෙම එකක් කියලා. තේරුණාද? ඒ කරන ක්‍රියාව තුලින් ගත යුත්තේ මේ වෙලාවේ මෝඩකම කියලා කියන්නේ මේකින් උහිත වළක ගන්න හෝ ඒ ක්‍රියාවේ නොදන්නවන නොපෙන්නන කමට මෝඩකම කියනවා මිසක. මෝඩකම කියලා මෙහෙම එකක් කොහෙවත් තියෙනව නෙමෙයි. සාවර මෝඩකම කියලා එකක් තියෙනව නෙමෙයි. ඒ අරමුණේ රවට්ටන්න ඇත්ත නොපෙන්නන බව මෝඩකමයි. එහෙම එහෙම කොහෙවත් තියෙන එකක් නොතත් අයින් කරන්න බෑනේ. නැති කරන්න බෑ. නේද? ඒ වගේ තේරුම් ගන්න. එතකොට ඒ හිතේ තියෙන ස්වභාවය. අද අපි මෝහය කොටස් දෙකකට බෙදන්න පුළුවන්. අවිද්‍යා මිත්‍යා දිට්ඨි කියලා. මිත්‍යා දිට්ඨි කියනකොට මේ මෝහය තුල නිර්මාණය වෙලා තියෙන අකුසල ධර්ම මොකද? මෝඩකම අවිද්‍යාව කියන මට්ටමට ආවහම අකුසලම කියලා කියන්න බෑ, ඒ තුල කුසලයක් නිර්මාණය වෙනවා. හරිද? ඒකයි පුඤ්ඤපව පහිනස්ස. මේ දෙකම අතහැරෙන්න ඕනේ. හොඳ නරක කියන දෙකම අතහැරෙන්න ඕනේ කියන තැනට ගේන්නේ ඒ නිසයි. ඒ කියන්නේ හොඳ කියන එක එකාන්තයක්, නරක කියන එක එකාන්තයක්. හොඳ කියන එකට සාපේක්ෂව වැරදි, නරක කියන පැත්ත නරක කියන පැත්තට සාපේක්ෂව වැරදි හොඳ පැත්ත. එතකොට මේ මාර්ගයේ හොඳ සහ නරක කියන දෙකෙන් ඉතර වෙච්ච තැනක් වෙනවා නේද? ඒකයි මිත්‍යා දෘෂ්ටිය අවිද්‍යාවකින් දෙකම අතහැරෙනවා. ඒකට මම උපමාවක් නිකන් කියන්නද? ත්‍රිවිසංගත සතේ වතුරකට වගේ ඉබුණොත් ඉස්සෙල්ලාම මෙතන එයාට ඇති වෙන අවිද්‍යාව, මේ තමන්ගේම ඡායාව, මේ මගේම ඡායාව නේද කියලා සිදුවෙච්ච සිද්ධිය ඇත්ත ඇති ඇති දන්නේ. තමන්ගේ ඡායාවනේ පොකොට වැටුනේ, මේ මගේම ඡායාවයි කියලා දන්නේ. ඇත්ත නොදන්නා කම නිසා තව සතෙක් ඉන්නවා කියලා දෘෂ්ටියක් ඇති වෙනවා. අවිද්‍යාව නිසායි වැරදි දැකීම. තව සතෙක් ඉන්නවා කියන එක ඇති උනේ තමන්ගේම ඡායාව කියලා දැක්කේ නැහැ. ඇත්ත පවතින දේ ඒක, සිදුවෙච්ච දේ ඒක. සිදු වෙච්ච දේ සිදුවීම හැටියට නොදන්නාකම තමයි අවිද්‍යාව කියන්නේ. ඒ අවිද්‍යාව නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලය තමයි මිච්ඡා දිට්ඨි, වැරදි දැකීම. තව සතෙක් නේද කියලා. ඊටවල තව සතෙක් කියලා දැක්කට පස්සේ ඉන්න කෙනාට කැමති ඇලෙනවා, ලෝභ, නැත්නම් ඉන්න කෙනාට අකමැති ගැටෙනවා, ද්වේෂය. ලෝභ ද්වේෂ දෙක ඇති වුණේ මෝහ නිසායි. ඒ කියන්නේ තව සතෙක් ඉන්නවා කියන වැරද්ද නිසායි. ඒක ඇති වුණේ අවිද්‍යාව නිසායි. ඒක අවිද්‍යාපච්චය සංකාරා. එකන පුඤ්ඤාභි සංකාර, අපුඤ්ඤාභි සංකාර, අනිත්‍යභි සංකාර කියලා පෙන්නේ අවිද්‍යාව නිසා මේ ලෝභ දේශ මොහ කියන මේ විතර්ක ටික තියෙන කර්ම තියෙන. දැන් අවිද්‍යාව නැති වුණොත් සම්මා දිට්ඨි ඇස්ත දකින. තමන්ගේම ඡායාව ගන්න, මේ මගේම ඡායාව නේද කියලා එයා ඇත්ත ඇති හැටි හඳුනාගත්තොත් තව සතෙක් ඉන්නවා කියන ගරු දෘෂ්ටිය තියෙයිද? එහෙම වුණොත් බුරයිද? තනියිද? එතකොට ගුරනවා කියන එක වචී කර්මේ නම්, පයින්නවා කියන එක කාය කර්මේ නම්, තව සතෙක් ඉන්නවා කියන එක මනෝ කර්මේ නම්. ඈ මේ සිත කාය වචනේ කියන තුන්දරේ ක්‍රියාවපෙනේද අවිද්‍යාව නැති වුණොත්? සම්මා දිට්ඨි කියලා කිව්වේ ඒකයි, ඇත්ත ඇති හැටි දැකීම. ඇත්ත නොදකින තැන අවිද්‍යාව, අවිද්‍යාව තිබුණොත් ඇති වෙන ප්‍රතිඵල මිච්ඡා දිට්ඨිය. ඕක රළු සිව් මට්ටම් තියෙන. මේ අවිද්‍යාව නිසා කෙනෙකුට ඇති වෙන මිත්‍යා දෘෂ්ටිය පෙන්වන්න පුළුවන් මෙලොවක් නැත, පරලොවක් නැත, මවට පියාට කළදී නැත කියන තැනම අඳුරම වගේ. කේ දැන් තව කෙනෙකුට පෙන්වන්න පුළුවන් තිරසංගත සතා මේ තමාගේම ඡායාව කියලා හඳුනා ගන්න ඇති තැන. මේ අපිට චිත්තචෛසික නිසාම ලෝකෙ උපදිනකොට, අපේම මනස නිසා උපදින ලෝකෙ අපිට පේන්නේ නැතුව මේ තව පුද්ගලයෙක් කෙනෙක් දෙයක් කියලා අපිට හම්බ වෙයි. මේ අපේම මනස හම්බ වෙන තැන ඒත් අපි දන්නේ අපේම මනසේ ඡායාව රැවටලා සත්‍යපුද්ගල දෘෂ්ටි ඇති කරගෙන ඇලින් ගැටින් දෙක ඇති වෙයි. ඇලින් ගැටින් දෙක ඇති කරගන්නේ සත්‍යපුද්ගලකින් දෘෂ්ටිය නිසායි. ඒ දෘෂ්ටිය ඇති වුණේ අවිද්‍යාව නිසායි අපේ. ඒ බව අපිට නොතේරෙයි. නමුත් මේ මිත්‍යා දෘෂ්ටිය මෙතන මිත්‍යා දෘෂ්ටියක් තමයි. මේ මිත්‍යා දෘෂ්ටිය වෙනසක් තියෙනවා. අවිද්‍යාව තුල තමයි තව මේ කර්ම. එතකොට අවිද්‍යාව කියන තැනින් නැති වුණොත් මේවා ඔක්කොම නැති වෙනවා. තුන් භවයම නැති වෙනවා. ඒ කියන්නේ අර මේ මගේම ඡායාව කියලා දැනගත්තොත් තව සතෙක් ඉන්නවා කියන මනෝ කර්මයක් නැහැ, බුරණ එකක් නැහැ, පයින් එකක් නැහැ නේද? අවිද්‍යා නිරෝධ සංකර නිරෝධ. තේරුණාද කියන්නේ? අවිද්‍යාව නිසා මිත්‍යා දෘෂ්ටි ඇති වෙනවා කියනකොට එහෙම දතේ. අවිද්‍යාවයි මිත්‍යා දෘෂ්ටියයි කියන දෙකම නියෝජනය වෙලා තියෙන මොහ කියන මට්ටම උනාට වෙනසක් තියෙනවා. එතකොට විද්‍යාව නිසා සම්මා දිට්ඨි, අවිද්‍යාව නිසා මිත්‍යා දිට්ඨි, විද්‍යාංශ සම්මාදිට්ඨි. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි පවතින නිසා එහෙම කෙනෙක් නැති තැන කෙනෙක් නැහැ කියලා දකිනවා.
පුද්ගල නොවන ධර්මතාවය, පුද්ගල නොවන ධර්මතාවයේ ධර්මතාවය කියලා දක්වන. එහෙනම් විද්‍යාව නිසා සම්මා දිට්ඨි. අවිද්‍යාව නිසා මිත්‍යා දිට්ඨි වගේ විද්‍යාව නිසා සම්මා දිට්ඨි.
හොඳයි. දැන් සාදු.